మేము వస్తాది సెవెన్ సిరీస్ గోన్ డ్రీమ్ ప్రచారం ఏమిటి తర్వాత చేసినా అవి నా తరఫున గిరిమానంద సూత్రే ശോധനാമെന്നെ സജീവിത പ്രവർത്തന ധർമ്മ സാക്ഷാവട്ട് സംബന്ധിമിട്ട് സതി ഇരുദിനി ഹെമ ഇരുദാക്കമ സിഡ്നിനാവേം രാത്രി അട്ടട്ട് വേദിക കാലസീമ പുറ സജീവി ധർമ്മ സാക്ഷാത്തരുന്ന വിശേഷം യൂറോപ്യ ജീവത്തിന് കല്യാണ മിത്രീൻ വെനുവിൻ കല്യാൺ മിത്രക്ക് ഹറ്റിട്ട് അപ്പിട്ടേക്ക് തൂണ റവി കോക്കളിക്ക് മഹാത്മാ മിത്രീൻ ബഹുവായിട്ട് ഈ മഹാത്മാ സമാരായ ധനമായി സമാരായ ധനത്തിൽ എത്തുമാ കാലയ ഓസ്ട്രേലിയ വിത്ത് ഹിറ്റിയ അതിന് അട്ടിത്തോട്ട് പെമ്മിനെ അദ്ദേഹം ശ്രീലങ്ക ഇന്നി ആശാര് റവി കോക്കളിക്ക് എത്തക്കോട്ട് ഇതാമ ഇല്ല ധർമ്മത്തിന് ബാബ മീ ഓസ്ട്രേലിയ കാര്യ കെമ്പറാവിടുന്ന ഈ കാലത്തെ അസുഖാന്റെ പിച്ചായ്മട്ട് ക്യൂവ നമുക്ക് മറ്റാവസ്ഥകളിലെ ഇതിങ്സേത്ത വെബ്സൈറ്റ് ധർമ്മദേശത്തിന മമേക്കാളനേ നമുക്ക് ആഹ്വാനമാണെങ്കിൽ ഇതിങ് അപ്പിട്ട് അപ്പി ഇതിങ് അനുസരിച്ച് മെഡിസറാന്റ് സംബന്ധകർക്കാന്നെ പിള്ളിക്കാന്നെ അപ്പി പിള്ളിക്കാന്നാ എക്കമ ഗുരുവരെ ഹരിയുടെ ലോണ ബവത്തെ കത്തിയിട്ട് മതക്കരുന്നു അപ്പി വിവിധ ഗുരു പ്രധാനമട്ടം കൃതിയാകണത്തി കെസിത്ത ഏ ഗുരു പ്രധാനമട്ടം കൃതിയാകണത്തി ഗുരു പവാ നീ സത്യ സ്വായന ഗമനിന്ന അപ്പിട്ട മതക്കോ കൂടെ കിദ്രിങ്ങിന്ന കല്യാണ മിത്ര ഹരിയുടെ തമൈ സലക്കന്നെ കൊക്കളിക്ക് മഹാത്മാ ഈ ആ കാര്യമായി അപ്പൊ ഇതാമ വേദികാത് കല്യാണ മിത്ര കെട്ടിട്ട് സലക്കണമെങ്കിൽ ഇതുമാ ഇതുമാ ദക്ഷിണ കോണി ദക്ഷിണ വിദ്യയുടെ അവബോധകരം അത് വിദ്യയുടെ അമ്മ ദേവൽ അപ്പത്തേക്ക് സാക്ഷാക്കറായി അപ്പത്തേക്ക് മിത്രോ അപ്പൊ നോട്ട മഹാത്മയാ ഇതുമാതാമ ധർമ്മ കല്യാണ മിത്ര കെ സി രുദ്രനാണ് മിക്ക തീർന്നു കൊള്ളുവാ അറവ ധർമ്മ സാക്ഷാക്കട്ട് വിശേഷം റവി മഹാത്മാക്ക് കിട്ടിയും കഥാക്ക് പ്രാസ്താതെ അപ്പി കഥാവുന്നെ ധർമ്മദേശനാവൽ അപ്പി ആണോ ആളതീനോ എത്തിത്തരണം ധർമ്മ സാക്ഷാവൽ ഊണത്തരം പോകത്തെത്തിക്കണം അപ്പി പട്ടംകരണ കാലുവാകിനുമേ ദേ ഊണം ധർമ്മദേശനാവൽ എംപസുവാകാൻ കൂടും ബഹു ഹാമുണ്ട് ഇഹലമോ മറ്റുമേ ഹാമുണ്ടെങ്കിൽ ദേശനാവൽ തീരും ഈ ദേശനാവൽ അടുവാക്കനേ തവ ദേശനാവൽ കൊത്തറക്കുമത്തവിട്ട് ആഹന്ന ഫുള്ളും ഇതി നമുത്ത് അപ്പി അപ്പി അത് ഉദ്ദേശ സാക്ഷാവൽ കലാവകെ അപ്പിട്ട് ഇത്രീന ആർക്കുദേ ജനകത്തിയവൾ തമാൻ തുടിന് തക്കമീൻ തമാശങ്കിലെ കാരണ പ്രതിപദാവുകയും ഈ പ്രതിപദാവ് ഇക്കമ പ്രതിപദാവായിട്ട് ദേശനാക്കള ആര്യാഷ്ടാംഗിക മാർഗേ ഇനി ആര്യാഷ്ടാംഗിക മാർഗേട്ട് അപ്പൊ യമുന കാലയിട്ട് സാക്ഷാകരമുഖേന കാരണമായി കഥാകഥമായി യമുക്കറാണി ഈ സന്ധ മൂലികോസം തോരാകരണത്തിന് സനായതന പിടിപ്പാൻ അത് സാക്ഷാകരണായി ഇതി സനായതന അവബോധയെ സമ്മാദിത്യ കരാഗിനി കോമത ഇതൊക്കെ കോമതിന് കാരണമാണത് അപ്പി ധന്മ ബഹുധാതുക സൂത്രേന്ന് തേവാഗ്യമപുരാധി സൂത്രേണ സൂത്ര അതത്തകര സലായത്തിന് ധാതു ഹറ്റിട്ടിന്ന കാരണാവ് അപ്പി തേരുന്നോ ഐ തിങ്ക് ഈ കാരണാവാണ് തവതുട്ട പോഷണെ കിടക്കാന് അത് സാക്ഷാവ് പ്രയോജനമത്തി അത് സാക്ഷാ സന്ധ മഹാസലായത്തിന് സൂത്ര ഉപകാരക്കിടക്കാൻ പൊടുവാൻ നമുക്ക് ഏ സൂത്ര ദേശനാവ് മുളിതങ്ങാകട്ട് സാക്ഷാകരണമാണെങ്കിൽ സലായത്തിന് കീന കാരണാവ് തേരുങ്കി തമായി അത് സാക്ഷാവ് പ്രവർത്തിന്നെ ഇതി സംബന്ധിന ശീലമ കല്യാണ മിത്രമിനെയും ലോകപുറ സംബന്ധിനോ കൊക്കൾക്ക് മാത്രമേ ഓസ്ട്രേലിയാവ് കാനഡ അമേരിക്ക ശ്രീലങ്ക ജപ്പാന് മാത്രമേ അത്ര പഞ്ച് അത്ര ഇതിങ് യോഗ്യം റേഡിയോ സംബന്ധിനായി അത്ര ടോൾ വിയറ്റ്നാമേ അത് ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන් ඔබතුමා ඉතාම ගෞරවයෙන් මේ සාකච්ඡා මණ්ඩපයට අපි පිළිගන්නවා. ඉතින් එහෙමනම් මම වැඩිදුර කතා නතර කළා. ඉතාම ගෞරවයෙන් ආචාර්ය රවි කොග්ගලගේ කල්යන් මිත්‍රයාට ආරාධනා කරනවා අද මේ සලායතන කියන කතා කරන උත්සාහ මාතෘකාවට ආරම්භයක් ලබා දෙන්න. ඒ ආරම්භය ලබා දෙන කාලය තුළ අපිට මේ මතක් කරලා දෙන්න මේ ආයතනය කියලා සාමාන්‍යයෙන් කිව්වම ආයතන හිටියට අපි යමක් තේරුම් ගන්න කොහොමද මේ ඒ ආයතන හයක් කියන නිසාමද මේ සලායතනය කියලා ඒ විදිහට තේරුම් ගන්න. එතකොට මේ ඒ වගේම මේ ආයතනය කියලා මේ කියන්නේ අපිට මේ ඉදිරි අපිට පේන අපි සාමාන්‍යයෙන් කියන අසකනනාසය කියනා වූ මේ දේවල් ටිකටද ආයතනය කියලා කියන්නේ. එහෙමනම් ඊට ඔබට ගිය දෙයක්ද මේ ආයතනය කියලා කියන්නේ කියන කාරණාවන් අපිට පැහැදිලි කරලා දෙන්නා ලෙස ඉතාම ගෞරවයෙන් ඉඳසිනවා. එහෙමනම් රවි කොප්පලගේ කල්යාණ මිත්‍රයාට ආරාධනා කරනවා අද වැඩසටහන ආරම්භ කරන ලෙස. තෙරුවන් සරණයි. මම විශ්වාස කරනවා තුසිත රෙකෝඩ් කරනවා ඇති කියලාද.
හොඳයි. තෙරුවන් සරණයි හැම දෙනාටම. මගේ මේ වැඩසටහනට සම්බන්ධ ඇහෙනවද කියන ඒවා?
ඇහෙනවා. අනිත් සියලුම දෙනා මයික් මියුට් කරගන්න. ඔබතුමා කොමනක් මයික් එක මියුට් කරන් කතා කරන විට කතා කරන්න ඇහෙනවා.
මම හිතනවා දැන් හැම දෙනාටම ඇහෙනවා ඇති කියලා. එතකොට අපි ජයන්ත මහත්තයා කිව්වා වගේ අපි කෙලින්ම මාතෘකාවට බහින් සලායතන ගැන විස්තරයක් කරන්න තමයි මේ ආරාධනාවක් ලැබුණේ. මුලින්ම සලායතන කියලා අපි සාමාන්‍ය මට්ටමින් අදහස් කරන්නේ මොනවද? ආයතන හය කියන එක. ඒක ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන හය. ඒකට මේ ආයතන හය අපි යොදාගන්නේ මේ බාහිර ලෝකය ගැන දැනගන්න. මේ ආයතනයකින් තොරව බාහිර ලෝකය ගැන දැනගන්න විදිහක් අපිට නැහැ. මම හිතන්නේ හැමදෙනාම අහලා ඇති දැන්. ඇසෙන් දකින මොහොතේදී ඇසත් රූපයක් නිසා චක්කු විඥානය හට ගන්නවා කියන එක. විඥාණයෙන් දැනගන්න දෙයක් තමයි අපි දැනට ගන්නවා කියලා මොනවා හරි හිතාගෙන ඉන්නවා නම් හරි දැනගෙන ඉන්නවා නම් හරි ඒ සේරම විඥානයට අරමුණු වන දේවල් කියලා කියන්න පුළුවන්. ඒක විඥානයක් හටගන්න බෑ ආයතනකින් තොරව. ඒ නිසා තමයි මේ ආයතනයක් ප්‍රධාන වෙලාමයි විඥානයක් හටගන්නේ. විඥානය කියන්නේ අපේ දැනුවත් වන ස්වභාවය. ඇස නිසා දැනුවත් වෙන දේවල් තියෙනවා, කන නිසා දැනුවත් වෙන දේවල් තියෙනවා, නාසය නිසා දැනුවත් වෙන දේවල් තියෙනවා. ඒ වගේ ආයතන හය නිසා දැනුවත් වෙන දේවල් තියෙනවා. ඒ දේවල් කියලා මම අදහස් කළේ ඒව ටික එකතු වෙලා තමයි අපි දන්න ලෝකය සකස් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් කතා කළොත් ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, දිවෙන් දැනගන්න රස, ඒ වගේ නාසයෙන් ගඳ සුවඳ ආරංගන, දිවට රස, කයට ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ කියලා කියනවා, මනසට ධම්ම කියලා කියනවා. ඒ හය මූලික වශයෙන් දෙකටසකට බෙදෙනවා අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන. අභ්‍යන්තරය කියවා කියනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. බාහිරය වට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. එතකොට මේ ලෝකය පිළිබඳව දැනගන්න, යොදාගන්න උපකරණ හයක් වගේ කිව්වත් මම හිතන්නේ මේ සලායතන වගේකට හඳුන්වන්න පුළුවන්. ඔය මූලික මට්ටමෙන් සලායතන කියලා අදහස් කරන්නේ මොනවද කියන එක. එතකොට මේක සාමාන්‍ය ලෝකයා දකින මට්ටමක් තියෙනවා. දැන් අපි ඇහැ කියනකොටම අපිට මතක් වෙන දෙයක් තියෙනවා. අපේ ඇස් දෙක. ඒ කියන්නේ මස් වලින් හැදිලා තියෙන මාංශ චක්කු කියලත් ඒකට කියනවා. ඒ වගේ කන කියනකොට මතක් වෙන දෙයක් තියෙනවා නේද? එතකොට ඒ ඇස උදව් වෙනවා රූප දකින්න, කන උදව් වෙනවා ශබ්ද අහන්න. එතකොට ඒ උදව් වෙන නැත්නම් මූලිකත්වයේ ගන්න හින්දා ඒවට ඉන්ද්‍රිය කියලා කියනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ධාන ඉන්ද්‍රිය මේ විදිහට ඒ පාලි වචන වලින් ඔය හය හඳුන්වන්න පුළුවන්. එතකොට ඒ එක එක ඉන්ද්‍රියක් අපි මූලිකව දැනගන්න ඕන ඒකට අදාළ කෘත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ කරන්න වැඩක්. දැන් ඇසට පුළුවන් වර්ණ සටහන් අඳුරගන්න. නැත්නම් වර්ණ සංඥා ගන්න තව විදිහකට කිව්වොත්. හැබැයි ඇසට හැකියාව නැහැ ශබ්ද සංඥා ගන්න. ඊළඟට ගන්ධ සුවඳ ගැන දැනගෙන ඉන්නේ හැකියාවක් ඇසට නැහැ. ඒ වගේමයි ඒකෙන් තේරුම් ගන්න ඒ ආයතනයේ කරන වැඩේ ඇරෙන්න අනිත් ආයතන කරන වැඩ ඇසට කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේ අපි කන ගත්තොත් ශබ්ද ඇසීමේ කෘත්‍ය ඇරෙන්න වෙන කිසිම අනිත් ආයතන කරන කාර්යයක් කිරීමේ හැකියාවක් කනට එහෙම නැත්නම් සෝත ආයතනය කියන එකට නැහැ. සෝත ආයතනයට පුළුවන් ශබ්ද අහන්න නැත්නම් ශබ්ද අඳුරගන්න විතරයි. රූප අඳුර ගැනීමේ හැකියාව නැහැ. කියන්නේ වර්ණ රූප හඳුනා ගැනීමේ හැකියාව කනට නැහැ. ඇසට ඇසෙන් කෙරෙන කෘත්‍ය කනෙන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේමයි කනට හැකියාව නැහැ නාසයෙන් කරන කෘත්‍ය කරන්න. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. ඒ වුණාට මේක පැහැදිලි කරගන්නත් ඕනේ. ඒ එක එක ආයතනයක් හැදිලා තියෙන්නේ යම් කිසි කෘත්‍යයක් සඳහා. ඒ කෘත්‍යයට අමතරව වෙන අනිත් ඒවා කරන කෘත්‍යයක් කිරීමේ හැකියාව ඒ ආයතන වලට නැහැ. ඒ විදිහට මේ ආයතන හයම වෙන් කරගන්න. ඒකෙත් අපට දැන් ප්‍රධාන වශයෙන් එක වගේ ආයතන පහක් තියෙනවා අපිට ශරීරයට අදාළ ආයතන පහ. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ටික. එතකොට ඒ පහ තේ අරමුණු වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. එහෙම නැත්නම් ස්පර්ශ කියන පහ. ඊළඟට මන කියන එකට ධම්ම කියලා එකක්. ඉතින් මේ ආයතන හය එක වගේ වැඩ කරනවා වුණාට අපිට පොඩ්ඩක් මන ධම්ම කියන එක වෙනම කතා කරන්න පුළුවන්. අනිත් හය අපිට එක වගේ තේරුම් ගන්න පහසුයි. මොකද එකම ආකාරයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් පාලියෙන් සඳහන් වෙන ওই මදුපින්දක සූත්‍රයේ හැම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ කියන. අසත් රූපත් නිසා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඒ තුනට කියනවා තින්නම් සංගති පස්සෝ කියලා. පස්ස කියන චෛතසිකය. ඒ වගේම පස්සපච්චා වේදනා මේ විදිහට ඒ ටිකට මම හිතන්නේ මේ සහභාගී වෙන අය ඒවා අහලා ඇති කියලා. ඒකට මෙතන ප්‍රධාන වෙන්නේ සත් රූපක් නිසා චක්කු විඥානය පහළ වෙනවා. ඒ ඔය තුන පහළ නොවුනොත් දැකීමේ ක්‍රියාව කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේමයි කනත් ශබ්දයක් සෝත විඥානයක් පහළ වුණොත් ඇසීම සිද්ධ වෙනවා. ඒක පහළ නොවුනොත් ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ නාසයත් ගහන ආරම්මණයක් ගඳ සුගඳ කියන එක වෙන්න පුළුවන්. ඒවයි ඒ නිසා පහළ වෙන විඥාණයට නම දෙනවා ගහන විඥාණය කියලා. ඔය තුන එකතු නොවුනොත් මේ ගඳ සුවඳ දැනීමේ ක්‍රියාවක් සිද්ධ වෙන්න බෑ. එකතු වුණොත් ක්‍රියාව සිද්ධ වෙනවා. එකතු නොවුනොත් ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේමයි දිවයි රසයි ජීවහා විඥානයයි කයයි පොට්ටබ්බ එහෙම නැත්නම් ස්පර්ශ වෙන දෙයි කාය විඥානයයි කියන්නේ. ඔය තුන පහළ වුණොත් විතරයි ඒ ක්‍රියාව වෙන්නේ. ඒකට මේ ආයතන හයට වෙන වූ ක්‍රියා ටිකක් තියෙනවා. දැන් ඇස නම් දැකීමේ ක්‍රියාව. කන නම් ඇසීමේ ක්‍රියාව. නාසය නම් ගඳ සුවඳ දැනීමේ ක්‍රියාව ආග්‍රහණය කියලා කියනවා. දිව නම් රස දැනීමේ ක්‍රියාව. කය නම් ස්පර්ශ දැනීමේ ක්‍රියාව. ඒකට මනසටත් අපිට නම් කියන්න පුළුවන් සිතීමේ ක්‍රියාව කියලා. ක්‍රියාපැත්තෙන් ගත්තොත්. ඒකට මේ ආයතනයක් වැඩ කරනවා කියලා අදහස් කරන්නේ ඒ ක්‍රියාව සිද්ධ කිරීම. ඒ කියන්නේ දැකීම සිද්ධ වෙන මොහොත තමයි අපිට චක්ඛායතනය කියන එක ගැන කතා කරන්න පුළුවන්. දැකීම සිද්ධ නොවන මොහොතක චක්ඛායතනය ගැන කතා කරන්න හැකියාවක් නෑ. ආයතනයක් බවට පත් වෙලා තියෙන ඒ ක්‍රියාව සිද්ධ කරන මොහොතේ. ආයතනය කියන එකෙන්ම අදහස් වෙනවා මොනවා හරි දෙයක් කරන, සකස් කරන, මොනවා හරි දෙයක් හදන වගේ අදහසක්. එතකොට දැකීමේ ක්‍රියාව සිද්ධ කරන අර්ථයෙන් තමයි චක්කායතනය කියන එක පහළ වෙන්නේ. ඇසීමේ ක්‍රියාව කියන අර්ථයෙන් තමයි සෝතායතනය කියන එක පහළ වෙන්නේ. ඒ වගේ ආග්‍රාණය දැනීම නැත්නම් ගන්ධ සුවඳ දැනීම කියන ක්‍රියාව නිසා තමයි අපිට ග්‍රහණ ආයතනයක් ගැන කතා කරන්න පුළුවන්. රස දැනීමේ හේතුව නිසා තමයි ජීවහා ආයතනයක් ගැන කතා කරන්න පුළුවන්. යම්කිසි පහසක් ස්පර්ශයක් දැනීමේ හේතුව නිසා තමයි කාය ආයතනය ගැන කතා කරන්න පුළුවන්. සිතීමේ ක්‍රියාවින්ද තමයි මන ආයතනයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ ආයතන හයට අදාළ වෙනමම එකිනෙකට ආවේනික වුණ ක්‍රියා හයක් තියෙනවා. මම හිතන්නේ මේ ටික පැහැදිලි ඇති කියලා. ඒවා පැහැදිලි නැත්නම් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒකට මම තව විස්තර කරන්නම්. ඒකට මූලිකව මෙතන දැන් ආයතන හය කියන්නේ මොකද්ද කියලා මම කිව්වා සාමාන්‍ය අදහස. ඔක තව ගැඹුරට යන්න පුළුවන්. මේ ලෝකයා දකින මට්ටමින් මේ කිව්වේ සාමාන්‍ය කෙනෙක් අදහස් කරන මට්ටම. එතකොට ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හයට වෙන් වූ ක්‍රියා හයක් තියෙනවා. එක ආයතනකින් කරන වැඩේ තව ආයතනකින් කරන්නත් බෑ. ඒ ටික මම හිතන්නේ පැහැදිලියට. ඒ කියන්නේ කණෙන් කරන ක්‍රියාව ඇසෙන් කරන්න බෑ කියන අදහසක් ගන්න ඕනේ. සලායතන වලට වෙන් වූ කෘත්‍ය හයකුත් තියෙනවා. දැකීම, ඇසීම, ගඳ සුවඳ දැන ගැනීම, රස දැන ගැනීම, කාය ස්පර්ශ දැන ගැනීම, සිතීම කියන ක්‍රියා හය. ඔය ක්‍රියා හය මම අර මුලදී කිව්වා වගේ ක්‍රියා හය උදව් වෙන්නේ මොකටද? ලෝකය ගැන දැනගන්න. ඇසෙන් නම් අපි දැනගන්නවා අවට තියෙන වර්ණ රූප ගැන, වර්ණ වලට අදාළ රූප ගැන. කන නිසා දැනගන්නවා ශබ්ද වලට අදාළ රූප ගැන. බාහිර ලෝකය කියලා අපි අදහස් කරමු. ඊළඟට නාසයෙන් ගඳ සුවඳට අදාළ රූප ගැන දැනුවත් වීමක් වෙන්න පුළුවන්. දිවෙන් රස වලට අදාළ රූප ගැන දැනුවත් වීමක් වෙන්න පුළුවන්. කයෙන් ස්පර්ශ වලට අදාළ රූප ගැන දැනුවත් වීමක් වෙන්න පුළුවන්. සිතෙනුත් පුළුවන් යම්කිසි ධම්ම කියන ස්වභාව ගැන දැනුවත් වීමක් වෙන්න. ඒවත් රූපවලට අදාළමයි. ඒ ටික අපි වෙනම කතා කරමු. අපි
මට නම් රවි මහත්මයාගේ කතාව ඇහෙන්නේ නැහැ දැන්.
ඔව් සන්ධිුණා
මේ අනිත් මහත්මයා අනිත් අනයි මම තමයි දෙනවා. ඔව්. එතුමා සම්බන්ධ වෙනකන් අපි මොහොතකට ඉන්නේ. දැවත සම්බන්ධුණා නේද රවි? හොඳයි.
ඔව්. එනවාද?
දැන් එනවා දැන් එනවා දැන් ඉතින් පොඩ්ඩක් ඩ්‍රොප් වුණා නැවත සම්බන්ධ වුණා ඔබතුමා දැන් අපි මුලනාස පටන් ගන්නවා
ඔව් එතකොට දැන් මම ඒ ආයතන හය ගැන ඇයි අපි කතා කරන්න ඕන ඇයි මේවා ගැන හොයන්න ඕන කියන එක ගැන අදහසක් ගන්න මම මෙහි මහා සලායතනික සූත්‍රය මේක මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ තියෙන්නේ මම හිතන්නේ ඔක වෙබ්සයිට් එකට දාලා ඇති මේ ඒ සූත්‍රයේ මෙන්න මෙහෙම දෙයක් දේශනා කරනවා. ඒක මම පාලියෙන් ඉස්සෙල්ලා කිව්ව චක්කුම් බික්කවේ අජානං අපස්සං යථා භූතං. චක්කුම් කියලා අදහස් කරන්නේ ඇස කියන එක. ඒකට චක්කුම් බික්කවේ අජානං අපස්සං යථා භූතං කියලා වචන තුනක් කියදෙනවා. යථා භූත කියලා කියන්නේ ඇත්ත ඇති හැටි. එතකොට අජානං කියන්නේ ඥානං කියන එකේ විරුද්ධ වචනේ. ඒ කියන්නේ අහලා නැති. අපස්සං කියන්නේ පස්සං කියන එකේ විරුද්ධ වචනේ. ඒ කියන්නේ දැකලත් නැති. අහලත් නැති දැකලත් නැති. නායකයන් චක්කුම් බික්කවේ අජානං අපස්සං යථා භූතං. ඒ කියන්නේ යථා භූත ස්වභාවය එහෙම නැත්නම් ඇත්ත ඇති ඇති අහලත් නැති දැකලත් නැති කෙනා. ඊළඟට කියනවා රූපේ අජානං අපස්සං යථා භූතං. එතන මේ රූපය ගැන අහලත් නැති දැකලත් නැති කෙනා. ඊළඟට ඔය විදිහටම කියනවා චක්කු විඤ්ඤාණං අජානං අපස්සං යථා භූතං. චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං. ඊළඟට ඒ නිසා හටගන්න යම්කිසි වේදනාවක් වෙයිද? ඒ ಜಾති තුනක් කියන සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා ඒ වේදනා ಜಾති තුන පස්සේ නිසා හටගන්න මෙන්න මේ ගැන අජානං අපස්සං යථා භූතං කියන්නේ අහලක් නැති දැකලක් නැති කෙනා මොකද වෙන්නේ එතනට වචන ටිකක් තියෙනවා ඒ චක්කුස්මින් සාරජ්‍යති රූපේසු සාරජ්‍යති ඒ විදිහට එතකොට සාරජ්‍යති කියන්නේ එකක තේරුම් කියනවා කික්කෙන් සතුටු වෙනවා වගේ අදහසක් කියලා සාරජ්‍යති කියන්නේ. එතකොට එහෙම වුණාම ඊළඟට මොකද වෙන්නේ කියලා ඊළඟ ඡේදයේ සඳහන් වෙනවා. එතකොට අය මම මුලට එනවා චක්කුං රූපං කියන ඊවගෙන අජානං අපස්සං යථා භූතං වෙනො මොකද වෙන්නේ? ඒක සාරජ්‍යති ඊවගෙන සතුටු වෙනවා. එතකොට තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලස්ස අස්සාදානු පස්සිනෝ විහෙරතු කියලා කියනවා. ඒ කියන්නේ ඒවයි සිංහලෙන් කිව්වොත් ඇලෙනවා බැඳෙනවා සම්මූලස්ස කියන්නේ සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා කියන වචනේ වැදගත්. ඒ කියන්නේ අපි ඇහැගෙන සිහි මුලා වෙනවා, ඇහින් දැනගන්න රූපය ගැන සිහි මුලා වෙනවා. මොකක් වුණොත්ද ඒව අජානං අපස්සං යථා භූතං. එහෙම කෙනාට කියනවා අන්න අස්සාදානු පස්සී විහෙරති. ඒ කියන්නේ ආස්වාදයේ අනුව ඉන්නවා විහෙරණය කරන. ආස්සාදානු පස්සී විහෙරති. කොහොම කෙනාද මේ ඇස නිසා දැනගන්න රූපය ඒ පිළිබඳව යථා භූත ඥානය නැති වුණොත්. ඒ කියන්නේ අජානං අපස්සං යථා භූතං වුණොත් එයා ඒව ගැන සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහම වෙන්නේ ආස්වාදානුපස්සී විහෙරති. ආස්වාදානුපස්සී විහෙරති වුණහම ප්‍රශ්නේ තමයි ඊළඟට කියනවා ආයතින් පංච උපාදාන කන්දා උපචයං ගච්ඡanti. ආයතින් කියන්නේ නැවත නැවත පංච උපාදාන කන්ද කියන එක මම හිතන පිරිස දන්නවා. පංච උපාදාන කන්ද උපචයං ගච්ඡanti. උපචයං කියන්නේ රැස් කර කියන්නේ පංච උපාදානස්කන්ධ රැස් කරමින් ඉන්න. කොහොම කෙනාද ඇහැ ගැන දන්නේ නැති කෙනා රූපය ගැන දන්නේ නැති කෙනා. දන්නේ නැති කියන්නේ ඇත්ත ඇති හැටි යථා භූත ඥානය නැති කෙනා. එතකොට එයා පංච උපාදානස්කන්ධ නැවත නැවත රැස් කරනවා. මම හිතන්නේ මේ පිරිස්ස ධර්ම දැනුමක් තියන අයින් දහලා ඇති පංච උපාදානස්කන්ධය කියන එක බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙනවා. සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛාදී. එතකොට අපිට තේරෙනවා මෙයා මොකද මේ කරන්නේ දුක් ප්‍රස් කර කර ඉන්නවා. කවුද? ඇහැගෙන හරියට නොදන්න කෙනා අජානං අපස්සඤ්ඤතා භූතං. එහෙනම් ඉසා දැනගන්න රූපය ගැන ඇත්ත ඇති හැටි නොදන්න කෙනා අහලක් නැහැ, දැකලක් නැහැ. අජානං අපස්සඤ්ඤතා භූතං. එයාට මොකද වෙලා තියෙන්නේ? දැන් පංච උපාදානස්කන්ධ රැස් කර කර ඉන්නවා. ඒ කියන්නේ දුක රැස් කර කර ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. ඒ කියන්නේ ඊළඟ පෙළිය සංහා චස්ස ඒ සංහාව විස්තර කරගෙන යනවා. ඒක මම අතහැරලා කියන්නම්. පවඩ්ඩති. සංහාව පවඩ්ඩති. සංහාව වර්ධනය කරනවා. සංහාව වැඩි දියුණු කරනවා. ඊට පස්සේ තව වචන ගොඩක් එනවා. එයාව ඒකේ අවසානට යන්නේ දුකටපත් වෙනවා කියන එක. කාය දුක්ඛංපි චේතෝ දුක්ඛංපි ප්‍රතිසංවේදී. ඒ වගේ. එතකොට එතන මේ මූලිකව මට කියන්න ඕනුනේ චක්කුම් වික්කවේ අජානං අපස්සඤ්ඤතා භූතං. රූපේ අජානං අපස්සඤ්ඤතා භූතං. කියන්නේ ඇහැ ගැන රූපය ගැන යථා භූත ස්වභාවය ඇත්ත ඇති හැටි. අහලත් නැත්නම් දැකලත් නැත්නම් එයාට වෙන්නේ මොකද? ඒ දෙකේම සිහි මුලා වෙලා ඒවයි ආස්වාදේ අනුව ජීවත් වෙන ආස්වාදයන් පස්සේ විහෙරති. එතකොට එයාගේ පංච උපාදානස්කන්ධ රැස් කරන ඉන්නා. ඉතින් පංච උපාදානස්කන්ධ ප්‍රචයන් ගත්තාන් කිය කියන්නේ දුක රැස් කර කර ඉන්නා. සංහාව වර්ධනය කරනවා. ඕකෙම ඊළඟට තව ටිකක් පහලට ගියාම තේයි දෙවෙනි පිටුවේ වගේ දෙවෙනි ඡේදෙද චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යථා භූතං. එහේ කියන එක ඥානං පස්සං යථා භූතං. ඉස්සෙල්ලා කිව්වේ අඥානං අපස්සං යථා භූතං. නහලත් නැති දැකලත් නැති. දැන් කියනවා ඥානං පස්සං යථා භූතං වුණා. රූපේ ඥානං පස්සං යථා භූතං වුණා. ඊළඟට මම පහලට යන්නම්. එතකොට වෙන්නේ තස්ස අසාරත්ස්ස අසංයත්ස්ස අසුම් අසම්මූල් අස්ස ආදීනවානුපස්සිනෝ විහෙරති. ඒවා ඇලෙන්නේ නැහැ, දැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. එයාට කියනවා ආදීනවානුපස්සිනෝ විහෙරති. ඒ කියන්නේ ඇසේ රූපේ ආදීනවානුපස්සීව ඉන්නවා කියලා. කවුද? ඇහැගෙන රූපය ගැන ඥානං පස්සං යථා භූතං. ඇත්ත ඇති ඇති අහන දකින්නක් වෙනවා. එතකොට එයාගේ ප්‍රතිඵල ටික එනවා ඊළඟට ආයතින් පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. ඉස්සෙල්ල කිව්වේ උපචයං ගච්ඡති. උපචයං කියන්නේ රැස් කරනවා. අපචයං කියන්නේ රැස් කරන්නේ නැහැ. එක ප්‍රතිඵලයක්. අනිත් එක තමයි තණ්හා මෙතන කියන්නේ තණ්හාව වැඩෙන්නේ නැහැ. මේකේ වචන ගොඩක් තියෙනවා. පහීයන්ති කියන වචනේම පහීයති කියන්නේ. ඒ කියන්නේ තණ්හාව ප්‍රහාණය කරන පැත්තට යනවා. අජානං අපස්සං යථා භූතං වුණොත් සංහාව වර්ධනය කරනවා. ඥානං පස්සං යථා භූතං වෙනකොට සංහාව දුරු කරන පැත්තට යනවා. ඒ එතන ඊළඟ ඡේදෙ පෙන්නනවා යා තත භූතස්ස දිට්ඨි සාස්ස හෝති සම්මාදිට්ඨි. ඔන්න ඔය ඇහි රූපේ ඒ යථා භූත ස්වභාවයේ දකින්න කෙනාට සාස්ස හෝති සම්මා දිට්ඨි. මෙන්න මේ වචනේ වැදගත්. සම්මා දිට්ඨිය ඇති වෙනවා. එයාටම සාස්ස හෝති සම්මා සංකප්පෝ. සම්මා සංකප්පය ඇති වෙනවා. එතකොට මේ විදිහට තේරෙනවා ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩෙනවයි කියන එක පෙන්වන්නේ. එතකොට අපතන ආර්ය ශ්‍රාංගික මාර්ගයේදී සම්මා දිට්ඨිය අපතන මම දකින්නේ මේ පෙන්වන්නේ ආර්ය මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි සම්මස්ත කතා සම්මාදිට්ඨිය කියලා කම්පලගෙන අදහන එක. ඒක ලෝකෙටයි කි සම්මාදිට්ඨිය. මෙතන අදහස් වෙන්නේ මේ ලෝකෝත්තර මාර්ගයට රැටෙන සම්මාදිට්ඨිය. ඒකට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නත් විදිහ තමයි මේ ඇස ගැන රූපය ගැන ඇත්ත ඇති ඇති දකින්න එක. ඇස ගැන රූපය ගැන විතරක් නෙමෙයි එතන ජාති පහක් වෙනවා. ඇස රූපේ චක්කු විඥාණය චක්කු සංපස්සය ඒ නිසා ඇතිවෙන වේදනාව කියන ටික ගැන ඇත්ත පිළිටි දැක්කොත් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මම හිතන්නේ අපි සේරම මේ උත්සාහ කරන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වුම් කරනවා. මොකද්ද? ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඤ්ඤාණය ගැන, පස්සේ ගැන, වේදනාව ගැන ඇත්ත ඇති හැටි දකින්න. ඥානං පස්සං යථාභූතං. අහන්න දකින්න. ඥානං පස්සං යථාභූතං. එතකොට සාමාන්‍ය ලෝකයා නැත්තම් සසර යන සත්‍යයා අඥානං අපස්සං යථාභූතං. එයා නැවත නැවත දුක් ප්‍රස් කරනවා නැත්තම් පංච උපාදානස්කන්ධ ප්‍රස් කරනවා කියන එක මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මේ සූත්‍රය තව විස්තර ගොඩාක් තියෙනවා. මම මේ මූලික අදහසක් ගන්න කෙනෙකුට කියවලා බලන්න වටින ටිකක් එතන තියෙනවා. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ආයතන ගැන. එහම ඇස ගැන කිව්වට ඔක අනිත් ආයතන වලටත් කියනවා. ඒ කියන්නේ කන ගැන, එහෙම නැත්නම් සෝත ආයතන ගැන. ඊළඟට නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඒ කියන්නේ සෝතම් වික්කවේ අජානං අපස්සං යථා භූතං. ඝාණං වික්කවේ අජානං අපස්සං යථා භූතං. ජීවහං වික්කවේ අජානං අපස්සං යථා භූතං. කායං වික්කවේ අජානං අපස්සං යථා භූතං. මනං වික්කවේ අජානං අපස්සං යථා භූතං. ඒවටම අරමුණු වෙන අර බාහිර ආයතන එතන. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ගැන ඔය විදිහටම කියනවා. අජානං අපස්සං යථා භූතං. උනොත් මොකද වෙන්නේ? ඥානං පස්සං යථා භූතං වුණ මොකද වෙන්නේ? මොන ඔය දේ සඳහන් වෙනවා. ඊළඟට මං හිතන්නේ මේ ටික පැහැදිලිද කියලා දැනගත්තොත් හොඳයි. මේ ටිකේ දැනට ගැටලු තියනවාද මොනවා හරි අපේ දරුවත් මහත්මයා.
හොඳයි. අපි අපි බලන්න මිත්‍රයන් අපි අහලා බලමු අනිත් කල්යන් මිත්‍රින්ගෙන් ඒ ඇයිට මේ මෙතොක සාකච්ඡාවට මතු කර දුන් කාරණා ඔස්සේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවද එහෙම නැත්නම් අදහසක් තියෙනවද තවදුරටත් මේ පැහැදිලි කර ගන්න ඕනේ. මම
මේ එක වචනයක් මෙතන සම්බන්ධ කරලා උපචයන් කියන වචන මේ රස් කරනවා කියලා දැන් කිව්වත් තමයි පොඩක් එදෙන් තව ටික පැහැදිලි කර දෙන්න දෙවන් සන්නයි.
හොඳයි. උපචයන් කියන එකේ පාලි වචනේ තේරුම රස් කරනවා කියන එක. ඒ රස් වෙන්නේ කොහොමද කියලා අපිට කතා කරලා බලන්න වෙනවා. එතකොට ඒ පංච ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡති කියලා කිව්වේ එහැගෙන අඥානං අපස්සං යථාභූතං කෙනා. එහැගෙන ඥානං පස්සං යථාභූතං කෙනාට උපචයං කියන වචනේ නෙමෙයි අපචයං කියන වචනේ. ඒ කියන්නේ රස් කරන්නේ නැහැ කියන අදහස. උපචයං කියන්නේ රස් කරනවා. ඒක පංච උපාදානස්කන්ධ රස් කරනවා කියන්නේ දුක් රස් කරනවා කියන එක. එතකොට මේ මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. දැන් අපි ඊළඟට බලන්න ඕන මොකද්ද මේ යථා භූත ඥානය කියන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි මොකද්ද? එතකොට ඇත්ත ඇති හැටි මොකද්ද කියනකොටම ඒක අනිත් පැත්තට කියවෙනවා. දැනට ලෝකෙට අයිති දැක්මේ ඉන්න අයට අජානං අපස්සං යථා භූතං වත්තනේ. ලෝකෝත්තර මාර්ගයට වැටෙන අය තමයි ඥානං පස්සං යථා භූතං. තව විදිහට කිව්වොත් ඒ ධර්මයක් අහලා දකින කෙනා තමයි පංච උපාදානස්කන්ධ රස නොකරන පැත්තට එන්නේ. ධර්මයක් අහලත් නැති දකින්නෙත් නැති කෙනාගේ අනිවාර්යෙන් පංච උපාදානස්කන්ධ රස වෙනවා. මොන වේදේ තේරුම් ගන්න ඕනේ. ඒකට බුදුදහමකින් ගන්න ඕන ප්‍රතිඵලයක් ඔතන තියෙනවා. දහමක් අහලා නැති කෙනාට මේ දේ ලබන්න බෑ. දහමක් අහපු කෙනා තමයි මේ දේ ලැබෙන්නේ. ඔකම ඔයිට සම්බන්ධ ওই වගේ කතාවක් මම හිතන්නේ තවත් සූත්‍රයක තියෙන සබ්බාසව සූත්‍රය. ඒකේ කියනවා මේ සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙන්නේ ආශ්‍රව ප්‍රහාණය කරන හැටි. ඒක කියන්න කලින් එතන කියනවා මේ ඥානතෝ පස්සතෝ කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. න අඥානතෝ න අපස්සතෝ. ඒ කියන්නේ මේ අහල දකින කෙනා තමයි ආශ්‍රව ප්‍රහාණයක් දේශනා කරන්නේ. එහෙම නැති කෙනාට නෙවෙයි. එතනත් මේ වචන දෙකම යෙදෙන හින්දා මම මේ සූත්‍රය මෙතෙන්ට ගත්තේ. ඒකට මේ මොනවාද මේ අහන්න ඕන? මොනවාද මේ දකින්න ඕන? කියන එක ගැන අපි ටිකක් විමසන් විමසුවත් හොඳයි කියලා මට හිතෙනවා. එතන ඊළඟට මම එන්නම්. දැන් අපි ඇස ගැන, රූපය ගැන, චක්කු විඥානය ගැන තව ටිකක් එහාට යන්න බලමු. ඔය ಜಾති තුනම ලෝකෙට අයිති ධර්මතා තුනක්. තව විදිහට කිව්වොත් හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණ දේව සංකත ධර්ම තුනක්. එකක් මං හිතන්නේ පිළිගන්නවා ඇති. ඇහැ කියන එක, රූපය කියන එක, චක්කු විඥානය කියන එක. ඒවා හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන සංකත ධර්ම. පරිදියට කිව්වොත් පටිච්ච සමුප්පන්න ධර්ම කියලා කියන්න පුළුවන්. හේතු ප්‍රත්‍යයන්ගෙන්ම හටගන්න දේවල්. එතකොට ඒවයි තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. අහලා ඇති සංකත ධර්මවල ලක්ෂණ තුනක් සඳහන් වෙනවා. තීනමානි දික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කියලා. මොනවාද ඒ ಜಾති තුන? උපාදෝපඤ්ඤායති, වයෝපඤ්ඤායති, තිතස්ස අඤ්ඤතස්සම්පඤ්ඤායති. ඒකට ওই ලක්ෂණ තුන මේ ඇහැ කියන එකටත් පොදුයි, රූපය කියන එකටත් පොදුයි, විඥානය කියන එකටත් පොදුයි. ඒකට දැන් ඥානම් පස්සන් යථා භූතං කියනකොට මොන ওই ලක්ෂණ ටික දකින්න වෙනවා. ඊළඟට ඔය තව ටිකක් මේ පටිච්ච සමුප්පන්න බව, පටිච්ච සමුප්පාදය ගැන දකිනකොට තේයි මේවයි ලක්ෂණ ටිකක් තියෙනවා. පෙර නොතිබීම හටගන්න, ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක්. එහෙම දෙයක්ත් තියෙනවා මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් වල. හේතු නියදෙනකොට සකස් වෙනවා, හේතු නියදෙන්නේ නැති වෙනකොට ඒවා ගැන කතා කරන්න බෑ. ඒවා නිරුද්ධයි. උස්පාද වය කියන එක. එතකොට දැන් අපි මෙතන ඇස පිළිබඳව ওই ධර්මතාව දකින්නේ කොහොමද? නැත්නම් අවබෝධ කරගන්නේ කොහොමද? දැන් අපි දන්නවා හුඟක් අය පුරුදු වෙලා ඉන්නවා ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න. එතකොට මෙනෙහි කරන්නේ මොකද්ද? මේ ඇසක් තියෙනවා, ඔය ඇස වෙනස් වෙලා යනවා. කාලයක් යනකොට සමහර විට පෙනීම අඩු වෙලා යනවා. අන්න ඔය වගේ දෙයක් දකින්න මෙනෙහි කිරීමක් තියෙනවා. තව කොටසක් ඉන්න පුළුවන් මේ ඇස සකස් වෙලා තියෙන්නේ මේ ලේ, මස්, නහර වගේ දේවල් එකතු වෙලා සකස් වෙන දෙයක්. ඒ ආකාරයෙන් මේක කඩලා බලන්න පුළුවන්. තවත් කොටසක් ඉන්නවා මේ ඇස සතර මහා ධාතුවෙන් සකස් වන දෙයක්. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාව වලින් සකස් වන දෙයක්. දැන් මේ බැලීමේදී අපට ඇසේ යථාභූත තත්ත්වය අවබෝධ වෙයිද කියන එක ගැන ටිකක් නොනින් විමසන්න. ඊළඟට මේ ධර්මයේ සඳහන් වෙන තැන් ටිකක් තියෙනවා. ඇසක් හටගන්න හේතු ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි මේ පුරාණ කර්මයක් නිසා ඇස කියන එක. චක්කුම් වික්කවේ පුරාණ කම්ම කියලා දේශනාවක් තියෙනවා. ඒ කියන්නේ පෙර කර්මය එක හේතුවක් වෙනවා ඇසට. ඊළඟට ආහාර සම්භූතං. ආහාරය නිසා ඇස හටගන්නේ. ආහාරයත් හේතු වෙනවා. ඒ වගේ හේතු හතරක් දකින්න පුළුවන් මේ විශේෂයෙන් ධර්ම සංගණීකරණේ එහෙම ඒවා කියලා තියෙනවා. ආහාර සම්භූතං පුරාණ කම්ම සම්භූතං තණ්හා සම්භූතං තණ්හාව නිසා හටගෙන තියෙන එකට වඩා තේරුම් ගන්න අමාරුම එකක් තියෙනවා අවිජ්ජා සම්භූතං කියලා. අවිද්‍යාව නිසා ඇස හට ගන්නවයි කියලා. ඒ කියන්නේ ඇහැ හට ගන්න හේතු හතරක් සඳහන් වෙනවා ධර්මයේ. තණ්හාව, කර්මය, ආහාර, අවිද්‍යාව. මේ හතර නිසාම ඇස හට ගන්න. ඒකට එතනත් අපට ඇස සම්බන්ධව සොයා බැලීමේදී දකින්න ඕන ටිකක් තියෙනවා. එතනින් අපිට දැන් කර්මය නිසා කිය ඇසක් හටගන්නේ කොහොමද හුවොත් අපි දන්නවා දැන් අපේ ප්‍රතිසන්දියක් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ යම්කිසි කුසල කර්මයක් අරමුණු වෙලා අපේ මීට කලින් ජීවිතේ මැරෙන මොහොතේදී ප්‍රතිසිතට ඊළඟට අරමුණුනේ ප්‍රතිසන්දිසිත පහළ වෙන්නේ කුසල කර්මයක්. ඒක මනුෂ්‍ය ජීවිතයක් ලබා දෙන්න තරම් ප්‍රබල වුණා. එතකොට ඒ නිසා තමයි අපිට මනුෂ්‍යයෙක් ලැබුණේ. දැන් තිරිසන් ජීවිතයක් ලැබුණා නම් ඒ සත්ව කොට්ටාසයට 90% තමයි ලැබෙන්නේ. ප්‍රේතාත්මයක් ලැබුණා නම් ඒ ප්‍රේතයෙක් හැදෙන මට්ටමේ කර්මයක් එතනයේදී. ඒ වගේ දිව්‍ය මට්ටමේ නම් දිව්‍යයෙක් ලැබෙන කර්ම. එතකොට තේනවා ඒක පුරාණ කර්මය හේතු වෙනවා කියන එක. මේ මට්ටමේ ඇහක් ලැබෙන්න, මේ මට්ටමේ කනක් ලැබෙන්න. ඒකට අපිට මනුෂ්‍ය මට්ටමේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ටික ලැබෙන්න පුරාණ කර්මයක් හේතු වෙනවා කියන එක පැහැදිලි යති. ඊළඟට ආහාර හේතු වෙනවා. දැන් අපි මව කුසකෙන් උපන් දවසේ ඉඳන් අපිට ආහාර නොලැබුණා නම් මේ මට්ටමේ ඇහක් පද තියෙන්න බෑ. කනක් තියෙන්න බෑ, නාසයක් තියෙන්න කොටින් ගේ ශරීරයක් තියෙන්න බෑ මේ ආහාර නොලැබුණා. එතකොට පදලින් පාහාර මට්ටමේ නුත් හිතා ගන්න පුළුවන්. අනිත් ආහාරත් තමයි ගව් වෙනවා. මම ඔය මට්ටමින් මෙතෙන්දි විස්තර කරන්න. ඊළඟට තණ්හාව කියන එකත් හේතු වෙලා තියෙනවා. අවිද්‍යාව කියන එකත් හේතු වෙලා තියෙනවා. මේ දෙක ටිකක් ගැඹුරින් කතා කරන්න ඕන දෙකක්. තණ්හාව කියන එකත් තේයි දැන් අපි පෙර ජීවිතයේ ප්‍රතිසන්දියක් මේ ජීවිතේ ලැබුවේ තණ්හාව නිසාමයි. තණ්හාව නිරුද්ධ කරලා තිබුණා නම් දැන් රහතන් වහන්සේට ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැති හින්දා ඇහැක් ලැබෙන්නේ නැහැ. එතනින් පොඩි අදහසක් ගන්න පුළුවන්. ඔව් එක එක පැත්තෙන් බලන්න තියෙනවා. ඔතන ටිකක් තේරුම් ගන්න අපහසුම තැනක් තමයි අවිද්‍යාව හින්දා කොහොමද ඇහැක් හැදෙන්නේ කියන එක. ඒක අපි ටිකක් ගැඹුරින් එහාට කතා කරන්න බලමු. මේ ටික ගැන මොනව හරි ගැටලුවක් තියෙනවද? අපහැදිලි තැනක් තියෙනවද? කාට හරි මොනව හරි අහන්න තියෙනවනම්
සර්ණයි ගරු මහත්මයාණෙනි, අර අජාත මගේ පාලි දැනුම එච්චර දුරන්නේ නැහැ. ඒ අජානන් කිව්ව තැන ඒ වචනේ අදහස තේරුම අපිට ප්‍රකාශ කරේ කියලා නැවතසක් කියනද? ඒක නිවැරදිද?
අජානං ජානං අජානං ජානං ජානතෝ කියන වචනේ ජානතෝ. ඒ කියන්නේ අහලා දැනගන්න ස්වභාවය. අහලා කිව්වහම එතන අදහස් වෙනවා බාහිරෙන් දැනගන්න කියන එක. කියවලා වෙන්න පුළුවන්, ධර්මයක් අහලා වෙන්න පුළුවන්. බාහිරෙන් ගන්න දැනුමක් කියන මට්ටම කියලා අදහස් කරන්න පුළුවන්. දැන් මෙතෙන්දි තව එකක් මම මතක් කරන්න ඕන. මම පාලි එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මම දන්න මට්ටමින් ඒ දන්න අදහස මම කියන්නේ. කවුරු හරි ඊට වඩා වෙනස් තේරුමක් තියෙනවා නම් ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. ජානං කියන්නේ යම්කිසි බාහිරෙන් ගන්න දැනුම් මට්ටමක්. ජානතෝ ඒක අහලා වෙන්න පුළුවන් කියවලා වෙන්න පුළුවන් යම් කිසි විදිහකට ඊළඟට පස්සතෝ කියනකොට ඒක තමන්ගේ දැක්මක් වෙනවා දැන් අපි අහලා දැනගන්න ටික අපිට තව කාට හරි කියලා නම් කියන්න වෙන්නේ මෙන්න මේක අරයන් එහෙම කිව්වයි කියලා ඒ වුණාට දැන් මෙන්න මේක මෙහෙමයි කියලා තව කෙනෙකුට විස්තර කරන්න පුළුවන් වුණා තමන්ගේ යම් කිසි දැක්මක් වුණාට පස්සේ නෝයගේ වෙනසක් තියෙනවා මේ දෙකේ. ඒ කියන්නේ ඥානං කියන එක තව විදිහකට කිව්වොත් පිටින් ගන්න දැනුමක්. පස්සතෝ කියනකොට ඒක ඒක ගැන විමසලා හිතලා ඒක තමන්ගේ දැක්මක් කරගන්න මට්ටමක්. ඔකයි මූලික වේ වචන දෙක ඥානං පස්සං. ඒකේ විරුද්ධ එක තමයි අඥානං අපස්සං. ඒකට බුදුරජාණන් වහන්සේ මේ ඇහැ ගැන රූපය ගැන අඥානං අපස්සං යතා භූතං කෙනාට තමයි අර පංච උපාදානස්කන්ධ ආය ආය රැස් වෙනවා කියන්නේ. ඇහැ ගැන රූපය ගැන සිහි මුලා වෙනවා කියන්නේ. ඒවයි ආස්වාදානුපස්සී විහෙරති වෙන්නවා කියන්නේ. ඒව ගැන තණ්හාව වැඩෙනවා කියන්නේ. ඒ අඥානං අපස්සං යතා භූතං කෙනාට. ඥානං පස්සං යතා භූතං කෙනාට ඔවයි අනිත් පැත්ත. ඒ කියන්නේ හැගෙන රූපය ගැන ආදීනානුපස්සී විහෙරති සංහාව වඩන්නේ නැහැ සිහි මුලා වෙන්නේ නැහැ පංච උපාදානස්කන්ධ රස කරන්නේ නැහැ ඥානන්පස්සම ඔව් තව මොනවා හරි ගැටලු තියෙනවද අහන්න කාටහරි
මහත්මයානි පින්වත් මහත්මයානි මේ ඔබතුමා බොහෝම විස්තරයක් කරා මේ සලායතන ගැන ඒ කියන්නේ ඔබතුමාට ගොඩාක් පිං මට කුඩා ප්‍රශ්නයක් තියෙනවා අපි මේ මෙතන මේ සාකච්ඡාවේදී විශේෂයෙන්ම කතා කළේ ඇසේ යථා භූත සත්‍ය අවබෝධ කරගන්න ඇසේ විතරක් නෙමෙයි මේ ඉතුරු ඉන්ද්‍රයන් වල මේ දැන් මම මේ කල්යාණ මිතුර ඇසුරෙන් අහලා තියෙනවා මේ ඇස කියන්නේ මේ කලින් නොතිබුණ මේ රූපයකට සාපේක්ෂව ඒ වෙලාවට උපදින හේතුඵල ධර්මානුව නැවත ඉතිරිවත් නැතිවම යන මේ ඇහැගෙන අපි මේ සාමාන්‍ය මේ විවාහාරික ලෝකයේ කතා කරන මේ කළු ඉංග්‍රියාවක් සුදු ඉංග්‍රියාවක් කියන ඇහැගෙන නෙමෙයි කියන එකයි මම අහලා තියෙන්නේ ඉතින් මේ ඇහැ කොහොමද මේ ආහාර හේතු උනේ කියන එකටයි මට දැනගන්න ඕනේ ආහාර පත්‍යයෙන් කොහොමද ආහාර සම්මේ හේතු උනේ කියලා ඉතුරු ටික නම් මට පොඩ්ඩක් වැටහෙනවා මේක ගැන කුඩා විතරයක් කරනවා නම් ඔබතුමාට ගොඩාක් පිං.
හොඳයි. එතන මේ ගාක් ගැඹුරු දෙයක් කතා වුණා. මම ඇත්තටම එතෙන්ට ඉන්න තමයි හිටියේ. ඒකට ඒ කරුණට ප්‍රවේශයක් වෙනවා. මේ ඇහැ කියන එක පෙර නොතිබීම හටගත්තේ කොහොමද? ඉතුරු නැතුවම නිරුද්ධ වුණේ කොහොමද කියන කතාව. එතකොට එක්කම මේ මහත්මයා අන්තිමට ඇහුවා ආහාරය නිසා කොහොමද කියන එක. ඒකට මම කෙටි පිළිතුරක් දුන්නේ දැන් අපට උපන්දා ඉඳන් ආහාර නොලැබුණා නම් මේ මට්ටමේ ඇහැ පවතින්න පුළුවන්ද කියන එකෙන් අදහසක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ලෝකෙට අයිති දැක්ම. අපි ගැඹුරට යනකොට අනිත් ආහාර ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කියන්නේ කබලින්කා ආහාර මට්ටමේ අපි සාමාන්‍යයෙන් ආහාර කියන එක. ඒකට ඔයගොල්ලෝ මං හිතන්නේ ආහාර ಜಾති හතරක් ගැන අහලා ඇති. ඒ සතර ආහාරයටම ඔක සම්බන්ධ කරන්න තියෙනවා. ඒ අපි සාමාන්‍ය කනබොන ආහාර ගත්තහම ඒව නොලැබුණා නම් මේ වෙනකොට ඇහැක් පවතීමේ හැකියාවක් නැහැ. කියන්නේ කටින්ම කිව්වොත් ශරීරයක් පවතින හැකියාවක් නැහැ අපි ආහාර නොගත්තා නම්. එහෙනම් ආහාරත් හේතුවක් වුණා කියන එක තේරුම් ගන්න. ඊළඟට මම මේ ටිකක් ගැඹුරු කාරණයකට එන්නම්. දැන් මෙතන සඳහන් වෙනවා පෙර නොතිබීම හටගන්න ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය. ඒක මං ඉස්සෙල්ලා අර සංකත ධර්ම පැත්තෙන් කියන්න උත්සාහ කළා මේ ඇහැ රූපය ගැන ඒ විදිහේ දැක්මක් දකින්න. විඥානය ගැන නම් මං හිතන්නේ ඒක හැමෝටම පැහැදිලි ඇති. විඥානයක් කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන. හැබැයි අපිට සාමාන්‍යයෙන් දකින්න අමාරු දෙයක් තමයි ඇහැ පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වුණාද? රූපය පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වුණාද? මේක ටිකක් ගැඹුරු කාරණයක්. මං ඒකේ හිතන්න විදි ටිකක් දෙන්න. එකක් තමයි මෙතෙන්දී අපිට තව සිද්ධියකට යන්න වෙනවා. දැන් කතා කරන්නේ මාංශය ගැන නෙමෙයි. මාංශය කියන්නේ අපිට උපතේදී ලැබුණ මරණකම් පියන ඇසක්. කෙනෙක්ගේ ඇහැ කියන එක උපතේදී ලැබුණ මරණකම් තියෙන ඇහැක් තමයි සාමාන්‍ය ලෝකයා පිළිගන්නේ. දැන් එතනින් එහාට යන්න වෙනවා ධම දකින්න. නයකා භූත තත්ත්වය අහන්න දකින්න වෙනකොට. එතකොට ඒකේ දැන් එන්න මෙහෙම පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන එක. අපි ඇහැ තියෙනවා කියලා කියන්නේ ඇයි? සාමාන්‍යයෙන් මම හිතන්නේ ඔය ඇහැ ටෙස්ට් කරන්න ડોක්ටර් කෙනෙක් ළඟට ගියත් කරන සිද්ධි ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් මොනවා හරි අර අකුරු ටිකක් ඉලක්කම් ටිකක් ඈත දාලා මේවා කියවන්න පුළුවන්ද කියන එකෙන් තමයි මේ පෙනෙන ඇහැ තියෙනවද කියන එක බලන්නේ. ඇසේ පෙනීම බලන්නේ. එතකොට මේක මේ මාංශ චක්කු මස්සලින් හැදිලා තියෙන එකට වඩා මෙතන විමසන්නේ පෙනීම කියන සිද්ධිය වෙනවද? තව විදිහට කිව්වොත් පෙනීමක් තියනවා නම් ඇහැක් තියෙනවා. පේන්නේ නැත්නම් ඇහැක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. අපිට සම්මතයට කියන්න පුළුවන් ඇහැක් තියෙනවා කියලා. හැබැයි පෙනීමේ සිද්ධිය වෙන්නේ නැත්නම් ඇහැ කියන අර්ථයෙන් ඇහැක් පිටතලා නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් අපි බෝනික්ගේ ඇහැක් තියෙනවා කියන්න පුළුවන්. ඒක සම්මතයට ඇහැක් තියෙනවා කියලට පෙනීමේ අර්ථයෙන් ඇහැක් වෙලා නැහැ. ඒ කියන්නේ පෙනීමේ ක්‍රියාව සිද්ධ වෙනවා නම් තමයි අපි ඇහැක් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේ ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙනවා නම් තමයි කනක් තියෙනවා කියන එකට අර්ථයක් තියෙන්නේ. ඇසීමක් සිද්ධ වෙන්නේ නැත්නම් කනක් තියෙනවා කියන එකට අර්ථයක් නැහැ. ඔතන තමයි ආයතනයක් බවට පත් වෙන්නේ ඒ ක්‍රියාව කරනවා. ඒකට අපි මේ චක්කායතනය ගැන කතා කරද්දී චක්කායතනයේට අර්ථයක් තියෙන්නේ පෙනීමේ ක්‍රියාව සිද්ධ වෙන අවස්ථාවක විතරයි. පෙනීමේ ක්‍රියාව සිද්ධ නොවනවා නම් චක්කායතනය කියන එකට තේරුමක් නැහැ. ඒකට චක්කු ඇස කියන එක දැකීමට මුල් වෙන ඉන්ද්‍රිය. ඒකට චක්කායතනය වැඩ කරන වෙලාව දැන් ඔයගොල්ලෝ දන්නා ඇහැයි රූපෙයි චක්කු විඥානෙයි පහළ වෙන මොහොත. චක්කු විඥානයක් පහළ නොවනවා නම් පෙනීමේ ක්‍රියාව සිද්ධ වෙන්න බෑ. පෙනීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැත්නම් ඇහක් තියනවා කියන එකට තේරුමක් නැහැ. හරියට අර බොනික්කගේ ඇහැ වගේ. එතකොට මේ දැකීම කියන සිද්ධිය වෙන අවස්ථාව තමයි චක්කු විඥානේ පහළ වුණ මොහොත. ඒ වගේම ඇසීම කියන සිද්ධිය වෙන අවස්ථාව තමයි සෝතායතනය පහළ වුණ මොහොත. ඇසීම සිද්ධ නොවන මොහොතක සෝතායතනයක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. මේක ටිකක් නුවණින් හිතන්න ඕන දෙයක් මම කියන්නේ. දැන් බලන්න අපේ සිත වැඩ කරන විදියක් තියෙනවා. ඒ කියන්නේ චිත්ත නියාම ධර්මයක් තියෙනවා. එක මොහොතක එක ක්ෂණයක පහළ වෙන්න පුළුවන් එක විඥානයකට විතරයි. විඥාන දෙකකට හෝ කීපයකට එක මොහොතක පහළ වෙන්න බෑ. ඒකට අපිට දැන් ඕක කියනකොටම ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි මේ සද්දේ අහගෙන ඉන්න ගමන් රූප බලන්නේ කොහොමද? ගන්ධ සුවඳ දැනෙන්නේ, කයට රිදුම් දැනෙන්නේ කොහොමද කියලා ගැටලුවක් එන්න පුළුවන්. ඒකෙදි තේරුම් ගන්න මේ හිත බොහොම වේගවත්. ඒ වේගයට උපමා කරන්න මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. අපි අපිට තේරෙන භාෂාවෙන් ගත්තොත් අපි හිතමු දැන් සත්තරයක් වගේ කාලෙකදී කෝටියක් විතර හැදිලා නැති වෙනවා කියලා. මේ සංඛ්‍යාව හරි නැහැ. ඊට වඩා වැඩි ගාණක් හැදිලා නැති වෙනවා. එච්චර වේගවත්. එතකොට මේ වේගය නිසායි අපිට ඕවා වෙන් කරගන්න බැරි. හැබැයි එක විඥානයක් පහළ වෙන මොහොතක තව විඥානයක් ඒ ක්ෂණයෙම පහළ වෙන්න බෑ. අර විඥානය නිරුද්ධ වෙලාමයි තවත් විඥානයකට පහළ වෙන්න පුළුවන්. ඒක මේ හිත වැඩ කරන ස්වභාවය. එතකොට දැන් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් එහෙනම් අපි දැකීමේ ක්‍රියාව සිදු කරන මොහොතක් ගත්තොත් චක්කු විඥානයක් පහළ වෙලා තියෙනවා. ඇහැක් පහළ වෙලා තියෙනවා. හැබැයි චක්කු විඥානය තියෙන ක්ෂණයේ සෝත විඥානයක් තියෙන්න පුළුවන්ද? බෑ. මොකද එක විඥානයයි එක මොහොතක තියෙන්නේ. ඒ විඥානේ නිරුද්ධ වෙලාමයි තව විඥානයකට පහළ වෙන්න පුළුවන්. සෝත විඥානයක් පහළ වෙලා නැත්නම් ඒ වෙලාවේ ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙනවද ඒ ක්ෂණයේදී? නැහැ. ඇසීමේ ක්‍රියාව සිද්ධ නොවන මොහොතක කනක් තියනවා කියන එකට අර්ථයක් තියෙනවා. සෝත ආයතනය ඇතගෙන නැහැ. තව විදිහකට කිව්වොත් සෝත ආයතනය නිරුද්ධයි. දැන් දැකීමේ ක්‍රියාව සිද්ධ වෙන මොහොතේදී චක් ආයතනය හටගෙන අනිත් ආයතන පහම නිරුද්ධයි. සෝත ආයතනය නිරුද්ධයි, ගාහනානි යතනේ නිරුද්ධයි. මොකද ඒවයි විඥාන පහළ වෙලා නැහැ. එතකොට ඔය විදිහටම හිතන්න පුළුවන්. දැන් දැකීමේ ක්‍රියාව කරලා විඥානය පහළ වෙලා ඔක නිරුද්ධ වෙලාමයි ඊළඟට අපි සද්දයක් අහනවා නම් සෝත විඥානයක් හටගන්නේ. සෝත විඥානය හටගන්නා නම් අර මුලින් හටගත්තු චක්කු විඥානය නිරුද්ධ වෙන්නම ඕන. මොකද විඥාන දෙකකට එක මොහොතේ හටගන්න බැහැ. එතකොට සෝත විඥානය හටගන්නකොට ඔන්න කණක් ඉපදුනා, සෝත ආයතනයක් ඉපදුනා, චක්ක ආයතනය නිරුද්ධ වුණා. එන මේ විදිහට අනිත් ආයතන ටිකක් තේරුම් ගන්න. එතකොට ඒ මොහොතේ හටගත්ත විඥාණයට අදාළ ආයතනය තමයි හටගෙන තියෙන්නේ. එතකොට ඒ ආයතනේ හටගන්නේ පෙර නොතිබීම. ඒක නිරුද්ධ වෙන්නේ ඉතුරු නැතුවම. මොකද ඔය හටගන්න පමණට ආයතන ඉතුරු වුණත් එහෙම අපිට සිය දහස් ගාණක් ආයතන තියෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ පෙර නොතිබීම හටගන්න ස්වභාවයක් තියෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ කියන්නේ මේ මස් රස ගැන නෙමෙයි. දැකීම ඇති කරන ඒ දැකීමේ ලක්ෂණය ඔකට කියනවා ලක්ෂණ චක්කු කියලා. දැකීමේ ක්‍රියාවට උදව් වෙන චක්කායතනය කියන ස්වභාවය. ඇසීමේ ක්‍රියාවට උදව් වෙන සෝතායතනය කියන ස්වභාවය. අන්න ඒ ආයතනය තේරුම් ගන්න විඥාණය සමගමයි හටගන්නේ. මොකද ඒ ක්‍රියාවටයි ඒක හටගන්නේ. ක්‍රියාව සිද්ධ නොවන වෙලාවක අපිට ඒ ආයතන ගැන කතා කරන්නවත් බැහැ, ඒක නිරුද්ධයි. දැන් දැකීම සිද්ධ වෙන වෙලාවේ ඇහැ හටගෙන තියෙනවා. කන හටගෙන නැහැ, නාසය හටගෙන නැහැ, දිව හටගෙන නැහැ. ඒ වගේ ඇසීම සිද්ධ වෙන වෙලාවේදී සෝත ආයතනය කන හටගෙන ඇස හටගෙන නැහැ, නිරුද්ධයි. එතකොට මේ හටගන්නේ පෙර නොතිබීම හටගන්නවා. ඒ ක්‍රියාව ඉවර වෙනකොටම විඥානයේ නිරුද්ධ වීමත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ ස්වභාවයේ ආයතන හයතම පොදු. මේක ටිකක් ගැඹුරු ධර්මතාවයක්. මං හිතන්නේ ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න අවස්ථාව දෙනවා.
අර ඉස්සෙල්ලා මහත්තයාගේ ප්‍රශ්නෙට මම කියන්නේ දැන් මට මතකයි එක්තරා කාලෙක අපිට මේ වැඩියෙන් ආහාර වලට මුකුණ යන කන්න කියලා කියනවා. ඒතර ඇස් පෙනීම හොඳ වෙනවා කියලා. ඒ කියන්නේ ආහාරය ඒකට ආධාර පෙනීමට ආධාර වෙන ආකාරයේ ඒ ඉන්ද්‍රියට වර්ධනයට උපකාර වෙන නිසා කියලා. ඒකෙන් මම කිව්වේ ඉස්සෙල්ලා මහත්තයාගේ ප්‍රශ්නෙට මම මේ උදව්ව කියන්නයි මතක් කරේ. ඉතින්
ඔව් බොහොම හොඳයි. මම හිතන්නේ ඒකට උදව්වක් වෙන්න ඇති ඒ ආහාර නිසා හටගන්නේ ඇයි කියන එකට. දැන් මම මේ කියපු කරුණ ගැන කාට හරි මොනවා හරි තව දුරටත් දැනගන්න ඕනද නැත්නම් ඒක පැහැදිලිද?
පෙරවන් සරණයි මහත්මයානි, ඒක තාම පැහැදිලි. ඒකෙන් කව පොඩි කරුණක් ඔබතුමාට කියලා විස්තර කරගන්න කැමතියි. විශේෂයෙන්ම දැන් ඔබතුමා කියපු විදිහට ඒ ආයතනවල ඒ තැන් වල ඇති විඥානේ ඒ තැන් නිරුද්ධ වෙලා යනවා. ඒක ඉතාම පැහැදිලිව ඔබතුමා විස්තර කරා. ඒත් මේ සූත්‍ර දේශනාවේ ප්‍රකට කරන දෙයක් තියෙනවා. මේ ගන්න නිමිති සතහන් අපි ඉතුරු කරගන්න ඒ තුලින් පංච උපාදානස්කන්ධය පෝෂණය කරනවා කියන එක. ඒ කියන්නේ යම් කිසි විස්තර කරන්න පුළුවන් මේ මාත්මයන්.
ඔය එකත් හොඳ ප්‍රශ්නයක්. අපි කතා කරන්නම ඕන දෙයක්. හැබැයි ඒක දැන් මෙතනින් පොඩ්ඩක් එහාට වෙන මාතෘකාවකට යනවා මේ නිමිති ඉතුරු කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේකේ මූලිකව දැනගන්න ඇසේ රූපයේ යථාභූත ස්වභාවය නොදන්න කම නිසාමයි නිමිති ඉතුරු කරගන්නේ. ඒ කියන්නේ ඇසේ ඇස නිසා දැනගන්න රූපයේ අජානං අපස්සං යථාභූතං නිසාම තව විදිහට කිව්වොත් ඇත්ත ඇති හැටි නොදන්න නිසාම අපි නිමිති හදාගන්න මට්ටමකට යනවා. නිමිති කියන එක මම තව ටිකක් පැහැදිලි කරන්නම්. දැන් චක්කු ආයතනයේ චක්කු විඥාණය ඒ දැකීමේ සිද්ධිය කරලා නිරුද්ධ වෙනවත් එක්කම මනසට ඒ ගැන හිතන්න දෙයක් හදලා දෙනවා. ඒකට අපි කියනවා ධම්ම කියලා. මනසට අරමුණු කරන්න ධම්ම කොටසක් හදලා දීලා තමයි අර චක්කු විඥානේ නිරුද්ධ වෙන්නේ. එතකොට මනෝ විඥාණය අරමුණු කරනවා ඒ ධම්ම කියන එක. එතකොට ඒක වෙන්නේ අපි අර ඇස කියන එක, රූපය කියන එක, චක්කු විඥානය කියන එකේ යථාභූත ස්වභාවය නොදන්න කම නිසාමයි. එතකොට සාමාන්‍ය ලෝකෙට අයිති සත්‍යය ඒගයි ඇත්ත ඇති දන්නේ නැහැ. යථාභූත ඥානය නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ පුරුද්ද තමයි අර දෙය නිරුද්ධ වුණාට නිමිත්තක් ඉතුරු කරගන්නවා තව ඒක ගැන හිත හිතා ඉන්න. ඒකට මනසට පුළුවන් දැන් ඇහෙන් දැක්ක විදිහටම තව සැරයක් දකින්න ඇහැ වහගෙන. එක සැරයක් නෙමෙයි ඕන තරම් සැරයක් දකින්න පුළුවන්. ඒ ස්වභාවය තමයි මේ නිමිති ඉතුරු කරගන්නවා කියන ස්වභාවය. ඒක කෙටි පිළිතුරක් දුන්නේ ඔබ ගොඩාක් ගැඹුරට කතා කරන්න ඕන දෙයක්. ඒක පැහැදිලිද? තව ගැටලු තියෙනවද?
අද බොහෝ කින් රයි මහත්මයා කියන එක ඉතාම දෙපැහැදිලි. සරසන රයි මහත්මයා අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මේ දකින්නවා කියන එකයි බලනවා කියන එකේ විශේෂ වෙනසක් කියනවාද? ඒක දැන්ට මේ වෙලාවේ සාකච්ඡාවට අදාළයි නම් එහෙමයි. නැත්නම් පසු සාකච්ඡාවක විස්තරයක් නම් අපිට පසු සාකච්ඡා කරන්න පුළුවන්. කොග්ගගේ මහත්මයා
දකින්නවා කියන එකයි බලනවා කියන එකයි මෙහෙමයි. දැන් අපි වචනයක් කිව්වහම මගේ පුරුද්දක් නම් තමයි ඔවා මේකෙන් අදහස් කළේ මොකද්ද කියන එක අහලා උත්තරයක් දෙන එක. හැබැයි මෙතන ඊට වඩා මං හිතන්නේ පිළිසට මේ තේරුම් ගන්න පහසු වෙයි. මෙතන දැන් ඇහැ කියන මට්ටමේ දැන් චක්කු විඥාණය කියන එකත් තේරුම් ගන්න ඕන. විඥාණය කියලා කියන්නේ දැනගන්නා ස්වභාවය. යම් කිසි දෙයක් දැනගන්නා ස්වභාවයට, දැනුවත් වෙන ස්වභාවයට කියනවා විඥාණය කියලා. එතකොට චක්කු විඥාණයෙන් දැනුවත් කරන්නේ මොකද්ද? ඇසක් තියෙනවා, ඇසට අරමුණු වෙන රූපයක් තියෙනවා. ඒක අපි කියනවා ඇස අභ්‍යන්තරයේ තියෙන ඇසට අරමුණ වෙන රූපය බාහිරයේ තියෙනවා. ඔය කතාව තමයි විඥාණය. ඒතර රූපෙ මොකද්ද කියන එක විඥාණයෙන් කියන්නේ නැහැ. ඇහැකුත් තියෙනවා, ඇහැට දකින්න කිසි ස්වභාවයක් දෙයක් තියෙනවා බාහිරේ. එතකොට ඕක විඥාණයේ තිය කතාව. විඥාණයේ කෘත්‍ය නෙමෙයි, විඥාණයේ හැකියාව නෙමෙයි. විඥාණයේ හැකියාව විඥාණයට කරන්න පුළුවන් දේ එකක්. විඥානයේ අපිව දැනුවත් කරන ස්වභාවය තව දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දැන් විඥානයේ උපමා කරනවා මායාකාරයකට. එතකොට මායා ස්වභාවය තමයි අපිව දැනුවත් කරන්නේ. මේ මායා ස්වභාවය තමයි ඇසකුත් තියෙනවා, බාහිරේ ඇසට අරමුණු කරන රූපයක් තියෙනවා. ඒ වගේ සෝත විඥානය ගත්තොත් සෝත විඥාණයෙන් අපව දැනුවත් කරන්නේ කනකුත් තියෙනවා, කනට අරමුණු කරන්න එළියේ ශබ්දයට අදාළ රූපයක් තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ අහන ශබ්දයක් තියෙනවා. ඒ වගේ නාසයක් තියෙනවා, ඒ නාසයට අරමුණු කරන්න ගඳ සුවඳක් තියෙනවා. ඒක ගහන විඥාණයෙන් කියනවා. ජීවහා විඥාණයෙන් කියන දිවක් තියෙනවා, දිවට අරමුණු කරන්න රසක් තියෙනවා. ඒ වගේ කයක් තියෙනවා, කයට අරමුණු කරන්න ස්පර්ශ කරන්න දෙයක් තියෙනවා කියලා කාය විඥාණය කියන්නේ. ඔන්න ඔය කියන ස්වභාවය තමයි මේ විඥාණය කියන්නේ. ඒතර මනෝ විඥාණයෙන් ඔයගලන්ට පැහැදිලි වෙයි මන ධම්ම මනෝ විඥාණය. එතකොට මේ ධම්ම කියන එක ටිකක් ගැඹුරින් තේරුම් ගන්න වෙනවා. එතකොට මන කියන එක ආයතනයක් විදිහටත් ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන ආයතනයක් සම්බන්ධ නොවන වෙලාවකටත් හිතට හිත හිතා ඉන්න පුළුවන්. ඒ කියන්නේ මන ධම්ම මනෝවිඤ්ඤාණ. එහෙම නැත්නම් අපේ චක්කායතනේ වැඩ කරන වෙලාවටත් දැන් චක්කායතනේ චක්කු විඥාණය කියනවනේ හැකුයි ඇහැට අරමුණු කරන්න යම් කිසි රූපෙකුයි තියනවා කියලා එයාගේ වැඩේ කළා එයා නිරුද්ධ වුණා. ඊළඟට ඕක ධම්ම කියලා මනසට බාර කරනවා. ඔන්න ඔය තියෙන දේ හොයා අඳුරගන්න. එතකොට මනස තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. එතකොට මනස මේ මොහොතේ ඔය දර්ශනය වෙන ස්වභාවයයි ඒකට එකතු කරනවා. එයා ඊට කලින් අත්දකලා තියෙන පෙර ඇසුරු කරපු දේවල්. ওই ටික එකතු කරලා දැන් මනෝවිඤ්ඤාණය අපිට කියනවා ඔන්න දැන් ඇහෙන් එළියේ දෙයක් තියෙනවා කියලා. අන්න ඒ දේ මේක. අපි දැන් උදාහරණයක් විදිහට එළියේ පුටුවක් තියෙනවා නම් අන්න ඒ ස්වභාවයට කියන්නේ පුටුව. ඒක පුටුව ගැන අදහස් ටිකක් පෙර අත්දැකීම් ටිකක් මනස මේකට එකතු කරලා. එතකොට මේ මොහොතේ අර චක්කු විඤ්ඤාණයෙන් මේකට කාස්ට් කරපු ටිකයි මෙයා පෙර ආශ්‍රව විදිහට ඉතුරු කරගෙන තිබුණ ටිකකුයි එකට දාලා සංස්කරණයක් කරනවා. ඒවා තමයි අපේ අදහස් චේතනා කියලා. ඒ චේතනාවෙන් කරන සංස්කරණයක් තමයි ඊළඟට දකින්නේ. يعني මනස තුලම දකින දැක්මක් වෙන්නේ ඒ වනාට විඥාණය කරන මුලාව නැත්නම් මායාව හින්දා අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඔන්න එළියේ තියෙන දේ අපි දැනගත්තා කියන එක. මේ කියපු කතාව පැහැදිලිද? ගැටලු තියෙනවා.
ඒක පැහැදිලි කොග්ගේ මහත්මයා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට දැන් දක්ෂිනවා කියන තැනදී බලනවා කියන තැනදී අර වෙනස හැටියට සාමාන්‍යයෙන් හැඟෙන්නේ බලනවා කියන තැන අපි මානසිකාරයක් කිරීමක් වගේ දෙයක් කරනවා. නමුත් දකින්නවා කියනකොට අපි වාහනයකට යනකොට පහුවිලා යන ලයිට් කණු වගේ නිකන් දකින්නවා. නමුත් ඒකෙන් කිසිම අපිට මේ ඒගෙන හිතීමක් කරන්නවත් එහෙම යෙදෙන්නේ නැහැ කියන එක. ඒ වගේ දෙයක් පැහැදිලි කරගත්තොත් හරියට මානසිකාරයේ යෙදීම මතයි අපි ඒ වගේ නිකන් අවධානයෙන් බලනවා කියන එක වගේ දෙයක් කරන්න කියලා.
ඔය එතන මානසිකාරය කියන එක යෙදිලා තියෙන ඔය සිද්ධි දෙකේ නම් හිතන්න ඔබතුමා අදහස් කරන්නේ දැන් චක්කායතනෙන් දකින මට්ටමක් තියෙනවා. ඒක නෑ චක්කු විඥාන මට්ටම. ඒක අපිට පෙනෙන මට්ටම විතරයි. ඒක නෙමෙයි අපි ඇත්තටම දැන් හිත ඇතුලෙන් බාරගන්නේ නැත්නම් දකින්නේ නැත්නම් හඳුනා ගන්න මට්ටම එනකොට ඒක කරන්නේ මනෝ විඤ්ඤාණය. ඒ කියන්නේ මනසෙන්. දැන් චක්කු විඤ්ඤාණයෙන් කියන්නේ ඇහැට අරමුණු වෙන යම්කිසි ස්වභාවයක් තියෙනවා කියන එක විතරයි. ඒකේ තියෙන qualities කියන මුකුත් එයා කියන්නේ. ඒ කියන්නේ එයාට පුළුවන් තව විදිහකට කිව්වොත් අනිත් රූප වලින් මේ රූපේ වෙන් කරලා දෙන්න. අනිත් වර්ණ රූප වලින් මේ රූපේ වෙන් කරලා දීමේ හැකියාව තියෙනවා ඇසට. ඇස නිසා ඇසට කිව්වහන් තේරුම් ගන්න ඇස නිසා ඇති වෙන චක්කු විඥාණයට. ඒ වෙන් කර ගැනීම මට්ටම විතරයි ඒ පෙනීම කියන මට්ටම. දැකීම කියන මට්ටම. ඊළඟට ඒක තව විදිහකට ගැනීම තමයි මනසෙන් කරන්නේ. ඒකට තව තව දේවල් එකතු කරලා දැනගන්න ස්වභාවය එනකොට ඒක මනස. දැන් දැකීම කියන ස්වභාවයේ අපි දැනගන්නවා කියන ස්වභාවයකට ඇවිල්ලා නැහැ. මේ මොහොතේ ඇහැට අරමුණු වෙන ස්වභාවයක් තියෙනවා කියන මට්ටම විතරයි. ඒකේ බොහොම මේ කෙලස් නැහැම කියන්න බෑ. ඒ දරුණු මට්ටමක කෙලස් නැහැ. ඒ කියන්නේ කර්ම සිදුවෙන මට්ටමේ කෙලස් නැහැ. චක්කු විඤ්ඤාණ මට්ටමේදී. ඕකේ අලුතෙන් කර්ම සකස් කිරීම කෙරෙන්නේ මනෝ විඤ්ඤාණ මට්ටමේදී. හැබැයි ඒකට උදව් වෙන්නේ අපන උන මුලාව. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ මට්ටමේදී ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒකම මම ආයේ මුලට ආව ඇහැගෙන ඇස නිසා පෙන්වන රූපය ගැන යථාභූත ඥාණය නැතිකම. අජානං අපස්සං යථාභූතං. ඒක තිබුණහම තමයි ඕක මනසට බාර කරනවා එළියේ තියෙන දෙයක් විදිහට. ඒ දේ ගැන හිතීමම තමයි ළඟට කර්ම සකස් කිරීම වෙන්නේ. තව විදිහට කිව්වොත් පංච උපාදානස්කන්ධ රැස් කිරීම වෙන්නේ. ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡති කියන කතාවට එන්නේ.
ඔව් ඒක වෙන්න බොහොම බොහොම.
එතකොට අවසරයි රවි මහත්තයා, දැන් එතකොට එළියේ එළියේ දේ දැකලා ඉවර වෙලානේ හිතෙන් හිතේ රූපේ ගන්න. එතකොට අපි ඇත්තටම අපි රැවටිලා තියෙන්නේ මේ ඇතුලේ තියෙන රූපේ නේද? එළියේ රූපේ දැන් දැකලත් ඉවරයිනේ. ඉවරුණාට පස්සේ මේක හදනින්ද හිතේ ඇතුලේ තියෙන රූපේ තමයි අපි බාරගන්නේ. එතකොට එළියේ රූපයක් නෑ ඇත්තටම. ඒ නමුත් ඇතුලේ රූපේ තමයි අපි අල්ලගෙන තියෙන්නේ. එහෙමද රවි මහත්තයා?
ඔතන එළියේ රූපය තියනවා කියන එක ඒකද දැක්කේ කියන එක නෝනින් විමසන්න ඕන තැනක්. ඒ හින්දා තමයි ඇස ඥානම් පස්සන් යථා භූතං ඇස නිස්සා පෙන්නන රූපයක් ඥානම් පස්සන් යථා භූතං වෙන්නේ. අපි දැන් ලෝකෙට අයිතිමත් මේදි තේරුම් ගන්න අපි ඉන්නේ අඥානම් අපස්සන් යථා භූතං කියලා. ඉතින් ඔක තේරුම් කරන්න මම සාමාන්‍යයෙන් ගන්න අර උපමා ටිකක් තියෙන අපේ එක ස්වාමීන් වහන්සේලාගෙන පොබල අහලා ඇති විශේෂයෙන් සුබසන ස්වාමීන් වහන්සේ ඉන්න අර මේ වතුරට එබෙන බල්ලෙක්ගේ උපමාව. එතකොට දැන් බල්ලෙක් වතුරට එබුණහම අපි දන්නවා ඌ රැවටෙනවා, තව බල්ලෙක් ඉන්නවා කියලා. මුතරහ ආරම්භුරනකොට අපිට තේරෙනවා මේ තරහරන් තියෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන මට්ටමේදී කියලා. දැන් එතෙන්දී අපි බල්ලගෙන් ඇහුවොත් ඇයි දුරන්නේ තරහරන් ඉන්නේ කියලා, එයා කියයි තව බල්ලෙක් ඉන්නවා කියලා. ඊළඟට අපි ඇහුවොත් ඇයි තව බල්ලෙක් ඉන්නවා කියන්නේ කියලා, මොකද්ද දෙන උත්තරේ? පේන නිසා. ඇවිල්ලා බලන්න අන්න ඉන්නවා කියලා. එතකොට බලන්න දැන් ඇහෙන් දැකීම නිසා මේ බල්ලා හිතලා තියෙනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් මෙතන පෙනීම කියන එකේ වරදක් තියෙනවද? මේ බල්ලාට පේන ඇහක් තියෙනවනම් ඡායාවක් වතුරේ වැටිලා තියෙනවා බල්ලෙක්ගේ, ඒක ප්‍රතිබිම්බයක් ඇහැ හදලා දෙනවා, චක්කු විඤ්ඤාණයෙන් ඕක දකිනවා. එතකොට බල්ලෙක් වගේ පෙනීම කියන සිද්ධියේ එතන වරදක් නැහැ කියලා අපි. වරද තියෙන්නේ කොහෙද? ඒක මනසට බාර කළාට පස්සේ මනස කියන කතාව. මනස තමයි ඒ රූප ස්වභාවයේ පෙර අධ්‍යක්ීම පෙර ඇසුරු පෙර ප්‍රතිකාරගෙන ඔය විදිහට තේින්නේ නම් බල්ලෙක් කියලා ඉස්සෙල්ලා කියනවා. ඊළඟට ඔය ඇහැ නිසා එළියේ තියෙනවා කියලා දැනගත්තු දේ තමයි ඔය බල්ලා. ඒ දෙක එකතු වුණාම, ඒ කියන්නේ දෘෂ්ටි කීපයක් එකතු වෙලා තමයි එළියේ ඉන්න බල්ලෙක්ව හැදෙන්නේ. එතකොට එළියේ ඉන්න බල්ලෙක් හැදෙන මත්තම වෙනකොට කර්ම වෙලා. ඒ කියන්නේ චේතනා වලින් කරපු කර්ම. දැන් අපි දන්නවා බල්ලගේ මනසෙන්මයි අර එළියේ ඉන්න බල්ලව හැදිලා තියෙන්නේ. ඇත්තට බල්ලෙක් නෑ නේ වතුරේ ඡායාවක් විතරනේ තියෙන්නේ. එතකොට මෙතන දැන් ඒ බල්ලා තුල යෙදෙන එකක් ඇත්ත ඇති හැටි නොදන්නකම අවිද්‍යාව. ඊළඟට මුලා වෙන ස්වභාවය. ඒ දෙකම එකතු වෙලා තමයි අර බාහිර බල්ලෙක් ඉන්නා එයාව තමයි මේ දැක්කේ කියන අදහසට එන්නේ. එතකොට අර අපුණිය කියපු අපි එහෙන් දකින මට්ටමේදී එළියේ තියෙන දේ දැනගන්නවා. ඔව් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.
තත් පැහැදිලි කරගන්න තියෙන දෙයක් දැන් මෙතන ඔබතුමා සඳහන් කළා. ඇහත ඇහෙන් අපේ මේ ආයතනෙන් අපි දැනගන්න ලැබෙන්නේ ඒ කියන්නේ වර්ණ ඡායාව පමණයි කියලා. දැන් එහෙම බැලුවොත් රජමාත්‍ය අපි කවදක්වත් එළිය රූපයක් දකින්නේ නෑ නේද ආයතනෙන් කියන එක දැනගන්න.
ඔව් ඒ කතාව හරියටම හරි. දැන් බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දීලා තියෙනවා. අපි මේ බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ කියලා. බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. ඒ බිත්තර කටුව තමයි ආයතන 6 සලායතනෙ. එතකොට සලායතනෙට කරන්න පුළුවන් ওই බිත්තර කටුව තුලට එක එක ඒවා ප්‍රොජෙක්ට් කරලා දෙන එක. අපි ඉන්නේ බිත්තර කටුව ඇතුලේ. එතකොට ඇහැට පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්න ඇහි ලෙන්ස් එකෙන් ඇහැ ඇතුළට ප්‍රතිබිම්බයක් හදලා දෙන්න. ඒතර විඥාණයට හැකියාව තියෙන්නේ ඔය ප්‍රතිබිම්බය දකින එක මිසක් එළියේ තියෙන රූපය දැකීම නෙවෙයි. මොනවද තේරුම් ගන්න? ඒ කියන්නේ ආයතනකින් යම්කිසි දෙයක් දකිනවා කියන්නේ ආයතනය සකස් කරලා දෙන ප්‍රසාද රූපයමයි විඥාණයට අරමුණ වෙන්නේ. බාහිර රූපය අරමුණු කරන්න විඥාණයට හැකියාවක් නැහැ. ඒ නිසායි මේ ආයතන ඕන වෙන්නේ. ආයතන උදව් කරගෙනමයි විඥාන දකින්නේ. මොකද ආයතනෙන් සකස් කරලා දෙන ප්‍රසාද රූප මට්ටමමයි විඥායක අරමුණ වෙන්නේ. ප්‍රසාද රූපේ කියන්නේ එළියේ තියෙන රූපයක් නෙවෙයි. එළියේ තියෙන ස්වභාවයක් උදව් වෙන්න පුළුවන් ප්‍රසාද රූපේ හැදෙන්න. හැබැයි විඥාණයට දැනගන්න පුළුවන් ප්‍රසාද රූප මට්ටම විතරයි. ඒ කියන්නේ අර බිත්තර කටුවට ප්‍රොජෙක්ට් කරන අපිට දැන් ස්ක්‍රීන් හයිකින් ප්‍රොජෙක්ට් කළොත් ඒ කියන්නේ ආයතන 6ට මං ස්ක්‍රීන් 6ක් තියෙ. ඔය 6 දිහා බල බලා ඉන්න පුළුවන්. හැබැයි ඉන්නේ තාම විතර කටුව ඇතුලේ. ඒව බලලා අපි කියනවා එළිය මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා කියලා. ඒකට ඒ ප්‍රොජෙක්ෂන් එක බලලා, ඒ කියන්නේ හදලා දෙන ප්‍රතිබිම්බය දිහා බලලා අපි නිගමනයකට එනවා මේකට අදාළ රූපයක් මෙන්න මේ විදිහේ රූපයක් එළියේ තියෙනවා කියලා. ඔන්න ඔක තමයි විඤ්ඤාණය කරන මායාව ඇත්තටම. විඤ්ඤාණයට දැකීම හැකියාව කියන්නේ ප්‍රසාද රූපේ විතරයි. එයා අපිව දැනුවත් කරන්නේ අන්න මං එළියේ තියෙන දේවල් දැනගත්තා කියන මට්ටම. එතන ඒ විඤ්ඤාණය කරන මුලාව කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බිත්තර කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මට්ටම කියන්නේ ආයතනය ඉක්මවා යනවා. ආයතනය කියන එක විතරක් දකින්නවා නෙමෙයි ආයතනයට කරන්න පුළුවන් දේ දකින්නවා අර ඒක කඩාගෙන ගියනවා. ඒක තමයි එතකොට දැන් මේ ආයතනෙන් දකින්න ටිකෙන් අපිට යථාභූත ඥානය ඒ කියන්නේ විතර කටුවෙන් එළිය තියෙන්නේ මොනවද කියලා හරියටම කියන්න විදිහක් නැහැ අනුමාන කරනවා ඇරෙයි. ඒ අනුමාන ටික තමයි අපේ චේතනා කියන්නේ. මේ තමයි සංස්කාර කියන්නේ. මේ තමයි ලෝකය කියලා අපි මේ වෙනකන් දැනගෙන තියෙන්නේ. අපි දන්නේ ওই හිතෙන් හදපු සංස්කාර ටිකකුයි අපි දැනගෙන තියෙන්නේ කියලා. මොකද අපි ඉන්නා මුලාවේ එළියේ තියෙන ඇත්ත ස්වභාවෙම අපි දැනුවත් වෙලා කියලා. පැහැදිලිද මේ කියන කතාව?
එහෙමයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි රවි මහත්මයා. මට හිතෙන දැන් අපි පේනවා කියලා කියනකොට අපිට දැන් මේ ලැබිලා තියෙන ඇහැ කියන මස් ටික විතරක් එකතු වුනහම ඒකෙන් ඕන දෙයක් දකින්න පුළුවන්. නමුත් අපිට මනෝවිඤ්ඤාණය ක්‍රියාත්මක නොවුනොත් අපිට ඒක සංඥාවක් විදිහට ගැනෙන්නේ නැහැ. එතකොට අපි දකිනවා කියලා අපි බලනවා කියලා කියවොත් එහෙම අපිට විඤ්ඤාණය ක්‍රියාත්මක කරලා එතකොට අපිට සංඥාවක් අරගෙන එතන අපිට කර්මයක් රැස් වෙනවා කියලා. එතකොට පේනවා කියනකොට කර්මයක් රැස් වෙන්නේ නැහැ. ඒ මං එහෙම හිතන් ඉන්න එක හරිද කියලා ඔබ තුම පොඩ්ඩක් පැහැදිලි කරන්න තෙරුවන් සරණයි.
ඔය කියපු සිද්ධිය හරි. හැබැයි ඔක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. දැන් මේ මාර්ගය ගැන මුකුත් කතා කළේ නැහැ අපි. ඒ කියන්නේ මේ තත්ත්වයට එන්නේ කොහොමද කියන එක ගැන ඊට කලින් මේක මොකද්ද කියලා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා අවබෝධයක් ගැනීම තමයි මෙතෙන්දි කරන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරන්න නම් ඇත්ත ඇති හැටි දකින්න නම් මොන වගේ සිද්ධියක්ද මෙතන වෙන්නේ කියලා ටිකක් නුවණින් විමසන්න ඕන. සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ මතක තියාගන්න ඵල ලැබුවා නෙවෙයි. රහත් වුණා නෙවෙයි. මාර්ගය පටන් ගන්න තැනකට යමු වුණා. එතකොට ඒකේ අවසානය වෙන්න පුළුවන් අර දැන් චක්කු විඥාණයෙන් කරන වැඩේ චක්කු විඥාණයෙන්ම නවත්තනවා. මනෝ ආයතනෙට බාර දීලා කර්ම සකස් කරන එක නවතින මට්ටමක්. ඒ කියන්නේ අවිද්‍යා සහගතව ඇත්ත ඇති හැටි නොදැන අපි මේ චේතනාවලින් සකස් කරන දේවල් සකස් නොකරන මට්ටමක් කියලා ඒක අනුමාන ඥානකින් හිතන්න පුළුවන්. පැහැදිලිද?
පැහැදිලි මහත්මයා, තෙරුවන් සරණයි.
පින්වත් මහත්මයා, නෙනි මේ මට කුඩා නැවත ප්‍රශ්නයක් තියලා තියෙනවා. මේ මේ අපි මේ සුදු ඉංග්‍රියාව කළු ඉංග්‍රියාව තියෙන මේ ඇස මම අහගලා තියෙන ආකාරයට නම් මේක ඇත්තටම ඇස නෙමෙයි, මේක කයයි. ඇස කියන එක අනිදස්සනයි, මම මගේ ඇහ කවදාවත් දැකලා නැහැ. එතකොට මේ 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 මස්ලේ වලින් හැදිච්ච මේ ඇස අපි කියමුකෝ ඇත්තටම කය. මේ ඇස මට අනිවාර්යයෙන්ම උපකාරී වෙනවට මත මේ අධ්‍යාත්මික වූ මේ ඇස ඇති වෙන්න. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි මේ එහෙමනම් මේ උපන් අන්ධයෙකුට කවදාවත් චක්කු විඥානයක් පිටන්නේ නැද්ද කියන එකයි. ඔව්. සර්වන් සර්ණයි.
ඔමන් දෙවෙනි ප්‍රශ්නෙට ඉස්සෙල්ලා උත්තරේ දෙන්න එක ලේසි හින්දා උපන් අන්ධයෙකුට චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒක ඊටාම පැහැදිලි. මොකද චක්කායතනය කියන එක හටගන්න විදිහක් නැහැ. චක්කු විඥානය කියන එක හටගන්න විදිහක් නැහැ උපන් අන්ධයෙකුට. හැබැයි අනිත් ආයතන වලින් හටගන්න විඥාන ටික හටගන්න. එතකොට මේක තව විදිහට කිව්වොත් එයාට කවදාමත් අපි දකින වර්ණ දැනගැනීමේ හැකියාවක් නැහැ. මම කහ පාට කොළ පාට කියන්නේ මොකද්ද කියන එක දැනගැනීමේ හැකියාවක් උපන් අන්ධ කෙනෙකුට නැහැ. හැබැයි ඇහැ කාලයක් පෙනීලා අන්ධ වුණ කෙනෙකුට ඒක වෙනස්. එයා ඒක කලින් දැකලා තියෙනවා. උපතින් අන්ධ වුණ කෙනෙකුට චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ නැහැ. ඊළඟට මේ එකෙන් කියන්නේ එයා ලෝකේ අඳුරගන්නේ නැහැ කියලා. ලෝකේ යම් කිසි කොටසක් අපි වර්ණ වලින් අඳුරගන්න කොටස එයාට යෙදෙන්නේ නැහැ. ඊළඟට අර මස්සස කියන එක මේ සුදු ඉංග්‍රියාව කළු ඉංග්‍රියාව කියන ඒවා මේ අර අපි සුදස්සන සාමින් වහන්සේ එහෙම කියනවා පොඩි පරීක්ෂණයක් කරලා බලන්න. දැන් ඇහැට හාමුදුරණන් කියන්නේ අල්පෙනිත් එකෙන් අනින්න ඒක මම කියන්නේ අපි ඇඟිල්ල තිබ්බොත් එහෙම මේ සුදු ඉංග්‍රියාව හරියට ඇඟිල්ල වැදුනොත් දැකීමක්ද වෙන්නේ දැනීමක්ද? ඒ කියන්නේ රිදීමක්ද? කායික දැනීමක්ද නැත්නම් දැකීමේ සිද්ධියක්ද? එතකොට තේයි කයට දැනීමක් සිද්ධ වුනේ කියලා. රිදෙනවා දැනෙනවා මිසක් රූපයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ කාය ආයතනය වැඩ කළා මිසක් චක්ඛ ආයතනය වැඩ කළා නෙවෙයි. ඒකෙන් තේරුම් ගන්න එතන තියෙන කාය ආයතනය මිසක් චක්ඛ ආයතනය නෙවෙයි කියන එක. අර ඔබතුමා කියපු අර කතාවත් හරියටම හරි චක්කුම් වික්කවේ අනිදස්සන. ඇහැ කියන එක කවදාවත් දකින්නත් බෑ, දැකලත් නෑ. මේ ආයතන ටික ඔක්කොම එහෙමයි. ඒවා දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ කියන්නේ අපට අත්දකින්න බෑ ඒවා. අපි හිතාගෙන තියනවා විතරයි. ඇහැක් තියනවා කියලා හිතාගෙන තියෙන්නේ පෙනීමේ සිද්ධිය නිසා. ඒ නිසා තමයි මම කිව්වේ අර ඇහැ පේනවද කියලා ටෙස්ට් කරන එකෙන් තමයි ඇහැක් තියනවාද කියලා කියන්නේ. කන ඇහෙනවද කියන එකෙන් තමයි කනක් තියනවද කියන එක කියන්නේ. ශබ්දයක් ඇහෙනවා නම් කන වැඩ. ඇහෙන්නේ නැත්නම් වැඩ නැහැ. වැඩ නැහැ කියන්නේ ආයතනයක් බවට පත් වෙන්න හැකියාවක් නැහැ. මස් බුලියක් තිබුණාට ඒක ආයතනයක් බවට පත් වෙන්න හැකියාවක් නැහැ. එහෙම අවස්ථාව තමයි අර බොනික් එකේ කනක් වගේ. ඒ වගේ දෙයක් තිබුණාට කණෙන් කරන ක්‍රියාව කිරීමේ හැකියාව නැහැ. ඒ කියන්නේ විඥානයේ පහළ වීමේ හැකියාව නැහැ. ඒ වගේ දෙයක් ඇහැ වගේ දෙයක් තිබුණාට එතන විඥානයක් පහළ වීමේ හැකියාව නැහැ. ඒ නිසා ඒකට අපි චක්කායතනයක් කියලා කියන්නේ නැහැ. ඒක සම්මතයට නිකන් ඇහැ කියලා කතා කළාට ඒක වචන මාත්‍රයක් විතරයි.
බොහෝ පිංසක්.
ඔව්. වෙන මොකද ගැටලු තියනවද කාටවත්? ඔව් ප්‍රශ්න නෑ කියන්නේ මේ කියන කරුණු ටික එක්ක තේරුම් ගන්නසයි එක්ක තේරුම් ගත්තේ නෑ. කොහොම වෙතත් දැන් මම මෙතන දැන් කියන්න උත්සාහ කරපු දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි මේ චක්කායතන කියන මට්ටම පෙර නොපිදීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. ඔය දැක්මම රූපෙට ඇති කරගන්නත් ඕන, චක්කු විඥාණයට ඇති කරගන්නත් ඕන. මොකද ඒවා සංකත ධර්ම. සංකත ධර්ම වල ලක්ෂණය ඕකයි. ඒ කියන්නේ ලෝකෙට අයිති හැම දෙයක්ම මතක තියාගන්න සංකත ධර්මයක්. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ස්වභාවයක්. ඒක ඕකම තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. පටිච්ච සමුප්පන්න බවක්. පච්චය කියන එකයි නිරෝධා කියන එකයි. පච්චය කියන්නේ මේ හේතු ටික තියෙනවා නම් ඵලය තියෙනවා. හේතුන් හටගත්තොත් ඵලය හට ගන්නවා. නිරෝධා කියන්නේ හේතු ටික නැත්නම් ඵලය නැහැ. හේතු නිරුද්ධ වුණා ඵලය නිරුද්ධ වෙනවා කියන එක. ඔය ධර්මතාවය මෙතන යෙදෙන. එතකොට දැන් ඥානං පස්සං කියනකොට ඇහි දකින්න ඕන ලක්ෂණ ටිකක් තියෙනවා. ඇහැ කියන එක පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒ හටගත්තෙත් හටගන්න හේතු යෙදෙන නැහැ. හේතු යෙදුම් නැත්නම් හට ගැනීමක් නැහැ. එතකොට මොන ඔතනිනුත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න විදිහක් තියෙනවා. සම්මා දිට්ඨි සූත්‍රය බැලුවොත් මේ ආයතනය ගැන බලන්න ඕන. ආයතනය මොකද්ද? ආයතනයේ සමුදය මොකද්ද? ආයතන අංගමයේ මොකද්ද? ඒ කියන්නේ ආයතනය කියන්නේ මොකද්ද? ආයතනය හටගන්නේ ඇයි? ආයතනයක් හට නොගන්නේ මොන හේතුවද? සමුදය නොයදෙනකොට හටගන්නේ නැහැ කියන ධර්මතාවය. ඔක රූපයටත් තියෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. මෙන්න මේක දකින්න කෙනාට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් කියලා. එතකොට රූපය පැත්තෙනුත් දකින්න ඕන. මේ රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එකක්. ඒ කියන්නේ එක කාලයකට දාන්න බෑ. ඒ කියන්නේ අපි දකින්න කලිනුත් මේ රූපේ තිබුණා, දකින මොහොතෙත් මේ රූපේ තියෙනවා, අනාගතෙත් මේ රූපේ තියෙනවා කිව්වොත් එහෙම ලෝකට අහු වුණා. ලෝකෙටයි ති දෘෂ්ටියට වැටුණා. ඒක ඇත්ත ඇති හැටි දැකීම නැත්නම් යථාභූත ඥාණය නෙවෙයි කියන එක. ওই ධර්මතාවයේ ඇහැට පොදුයි, ඇහෙන් පෙනෙන යම් කිසි රූපයක් තියෙනවා නම් ඒකටත් පොදුයි. විඥාණය ඒ දෙක නිසා හටගන්න විඥානයක් තියෙනවා නම් ඒකටත් පොදු ධර්මතාවයක්. මේ ටික ආයතන හයටම ඕනමයි. ඒ කරුණ පැහැදිලිද? ගැටලු තියෙනවා.
අතරවන් සරණ එක්කගේ මාතන අපිට පොඩ්ඩක් තවදුරටත් පැහැදිලි කරගන්න මේ දැන් අපිට චක්කු විඥානය කියන එක සරල කියන්නේ යම් ප්‍රමාණයකින් අවබෝධ කරගන්න පුළුවන් එක ඇති විලා නැති වෙන බව. නමුත් දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ රූපේ කියන එක අර නැත්නම් සංතතියේ හින්දා අපිට හිතෙනවා මේක විශේෂයෙන් බාහිර රූපයක් ගත්තොත් ගහක් ගලක් තියක් වගේ දෙයක් ගත්තොත් පවතිනවා කියන හැඟීමක් තියෙනවා. එතකොට අපි කොහොමද තවදුරටත් ඒක ඒ වෙලාවෙම ඇති වෙලා ඒ වෙලාවෙම නැති වෙනවා කියන එක තවදුරටත් අපිට අවබෝධ කරගන්න විදිහක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සමහරු.
ඒක පටන් ගන්න දැන් ඔක අපි ටිකක් අර තියනවා කියලා හිතගෙන වලින් ඔක එකපාරට දකින්න අමාරුයි. දැන් මනස සකස් කර ගන්නවා ටිකෙන් ටික මේක ඇත්ත දකින විදිහට. මොකද අපේ මනස මේ ක්‍රේන් වෙලා තියෙනම මේ සංසාරේ කුරුදු වෙලා තියෙනම ලෝකෙටයි දැක්මෙන් දකින්න. ඒ කියන්නේ ඇහෙන් දකින දේ එළියේ තියෙනවා කියලා හිතන මට්ටමටමයි අපි කුරුදු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් එළියේ තියෙන නිසාම පේනවා කියන මට්ටම. මම ජාති දෙකක් කිව්වා. ඇහෙන් දකින නිසා ඒ දේ එළියේ තියෙනවා කියන එක එකක්. දෙවෙනි එක තමයි එළියේ තියෙන දෙයක්මයි මේ පේන. ඒ කියන්නේ තියෙන නිසාමයි ඇහෙන් දකින්න පුළුවන් කියන එක. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන ඔය දෙකම අපි හදාගත්තු මත දෙකක්. මේ මතවලට කියන දෘෂ්ටි කියලා. ඒවා ඇත්ත ඇති ඇති නෙවෙයි. ඒක තේරුම් ගන්න තමයි මම අර බල්ලාගේ උපමාව දුන්නේ. දැන් බල්ලා හිතනවා එහෙම දැකීම නිසා එළිය බල්ලෙක් ඉන්නවා කියලා. ඒක දෘෂ්ටියක් කියලා පැහැදිලිව පේනවනේ. දැන් පේන නිසා බල්ලා නිගමනයකට එනවා. ඔය පේන්නේ මේ පේන දේ එළියේ තියෙනවමයි. එයා තමයි එළියේ ඉන්න බල්ලා. ඒක අනිත් දෘෂ්ටිය තමයි එළියේ බල්ලෙක් ඉන්න හින්දාමයි මට ඔය පැත්ත බලනකොට එහෙම පේන්නේ. ඒ කියන්නේ එළියේ දෙයක් තියෙන නිසා පේනවා කියන එක. ඒකත් දෘෂ්ටියක් කියලා පේනවනේ. මේ බල්ලාගේ ප්‍රමාණය. එතකොට අපි ඇහැට පාවිච්චි කළත් අපි හිතනවා නම් මේ එළියේ දෙයක් තියෙන නිසා පේනවා කියලා ඒකත් දෘෂ්ටියක්. පේන නිසා එළියේ දෙයක් තියෙනවා කියන නිගමනයට ආවා. ඒකත් දෘෂ්ටියක්. විතරයි කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නකම් ඔක මෙනෙහි කරන්න තියෙන ගොඩාක් දේවල්. දැන් ඒකේ අපි රැවටෙන තැන් වලින් පටන් ගන්න. දැන් දේ දුන්නක් පේනවා කියලා හිතන්න. දැන් දේ දුන්න කියන එක ඇහැට දකින්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා දේ දුන්නක් ඇති වෙන හැටි. දේ දුන්නක් ඇති වෙන්න නම් අපි සාමාන්‍ය මූලිකව ගත්තොත් ඉරේලිය තියෙන්න ඕන ජල වාෂ්ප හරි ජල බිඳු කියලා කියන ඒ ටික තියෙන්න ඕන ওই දෙක එකතු වෙලා ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි ওই වර්ණ ටික කොහොම පේන්නේ කියන සිද්ධිය අපි දන්නවා. දැන් ඕක නොදන්න මට්ටමක පොඩි ළමෙක් පළවෙනි සැරේට දේ දුන්න දකිනකොට මොකද හිතන්නේ? අන්න එළියේ මොකද්ද තියෙනවා මේ වර්ණවලට අදාළව. ඒ තියෙන හින්දා තමයි පේන්නේ. දැන් එයා අර දෘෂ්ටිගත වෙලා. එතකොට එයා යම්කිසි විදියකට උග තියෙන තැනට ගියෝ එයාට අර හිතපු දේ දුන්න හම්බ වෙයිද? එතෙන්ට ගියෝ දේ දුන්නක් පේන්නේ නැහැ. ඈත ඉඳන් බලනකොට විතරයි එහෙනම් දැర్శණය වෙන්නේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න මේ තේන ස්වභාවය කියන එක පවතින ස්වභාවය නෙමෙයි. පෙනෙන ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. ඔය දෙක ಜಾති දෙකක්. හැබැයි අපේ දෘෂ්ටිය තියෙන්නේ පේන ස්වභාවයයි පවතින ස්වභාවයයි එකක් කියලා. ඒ කියන්නේ අපි දැනගන්න ස්වභාවයයි බාහිරේ පවතින ස්වභාවයයි එකම කියලා ගන්න දැක්මක තමයි අපි මෙච්චර කල් සසරේ ඇවිල්ලා තියෙන්නේ. මේ ජීවිතේ කරන්නේ මේ අනන්ත සංසාරේ. ඉතින් ඒ පුරුද්ද බලවත් ඒ දෘෂ්ටි බලව. එතකොට ඒ දෘෂ්ටියෙන් නිදෙන්න යම්කිසි වැඩපිළිවෙලක යෙදෙන්න වෙනවා. ඒ කියන්නේ ඔබ ගැන නුවණින් මෙනෙහි කර කර ටිකක් බලන්න වෙනවා. එතකොට ඒකේ නුවණින් තේරුම් ගන්න වෙනවා මේ බාහිරේ යම්කිසි දෙයක් තියෙනවා කියලා අපි දැනගත්තේ කොහොමද කියන එක හොයන්න ඕනේ. දැන් එළියේ ගහක් තියෙනවා කියලා හිතන්න අපි පුරුදු වෙලා තියෙනවා. අපි නුවණින් බලන්න ඕන ගහක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා දැනගත්තා නම් එතකොට අර උපමාව අරගෙන බලන්න. ඇහෙන් දැකපු දේ සිද්ධ වෙන්නේ පේන දේ තියෙන නිසාද නැත්නම් තියෙන නිසා පේනවා? එතකොට තේරුම් ගන්න ඕන ඔය දෙකම දෘෂ්ටි දෙකක්. යථාභූත ස්වභාවය නෙමෙයි. ඒ කියන්නේ රූපයේ යථාභූත ඥාණය අජානං අපස්සං. අර ලෝකෙට අයිති දැක්මෙන් තමයි අපි ඔය බලලා තියෙන්නේ. ඥානං පස්සං වෙනකොට අපි රූපය මොකද්ද? රූපය හටගන්නේ ඇයි? රූපය නිරුද්ධ වෙන්නේ කොහමද? ඒ කියන්නේ නොපිහිටන්නේ කොහමද? දැන් බල්ලාගේ උපමාවෙන් ගත්තොත් බල්ලා රූපය කියලා හිතනවා වතුරේ ඉන්න බල්ලෙක්ව. ඌව හටගෙන තියෙන්නේ අපිට පේනවා සමුදේ. ඌට පේන්නේ නැහැ සමුදේ දකින්න නුවණක් නැහැ. ඌ තාම ලෝකෙට අයිති දැක්මෙන් ඉන්න හින්දා. අපට පේනවා ඌට බල්ලෙක් පිටුවේ ඌගේ හිතේ තියෙන එකක් නොදන්නකම අවිද්‍යාව අනිත් එක මුලාව. මේ දෙක එකතු වෙලාමයි ඌ බාහිරේ ඉන්න බල්ලෙක් ගැන විශ්වාස කරන්නේ. මේ විශ්වාසය දෙඩි හින්දා ඌට බල්ලෙක් ඉන්නවමයි. එකන අපි කියන මට්ටමින් කිව්වොත් සතර මහා ධාතු බල්ලෙක් ඌට ඉන්නවා. ඌගේ මානසිකත්වෙට. හැබැයි අපේ ඒ අවිද්‍යාවයි ඒ මුලාවයි යෙදෙන්නේ නැති හින්දා අපට ඒ සතර මහා ධාතු බල්ලා එළියට හිතන්නේ නැහැ. අන රූපේ අත්ංගම නැත්නම් රූපේ Nirodhe කියන්නේ. දැන් සමුදය තියෙනකන් ඒ රූපේ පිහිටනවා.
සමුදය නැති වෙනකොට ඒක නිරුද්ධ වෙනවා. එතකොට මේ බල්ලට මේ අවබෝධය ගන්න නම් ඔන්න නිරෝධ කරන මාර්ගය වඩන්න වෙනවා. ඒ කියන්නේ මේ ලෝකෙන් එතර වෙන මාර්ගය වඩන්න වෙනවා. ඒ වඩන්න නම් ඔය ගැන ඉස්සෙල්ලා අවබෝධයක් ගන්න වෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ. මගේ පුරුද්දින්ද මං තාම රැවටෙනවා කියන එක. එතකොට ඕකම අපේ ඇහෙන් දැකලා අපි එළිය දෙයක් තියෙනවා කියලා දැනගත්තා නම් අපිට තියාගන්න අපේ දෘෂ්ටිගත වීමක්මයි. කියන්නේ ලෝකෙට අයිති දැකීම. ලෝකෝත්තර තත්ත්වය එනකොට මේ පෙනෙන ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. දැන් මේ කියන්න හදන්නේ මුකුත් පවතින්නේ නැහැ කියලත් නෙමෙයි. පවතින ස්වභාවය අපට දැනගන්න විදිහක් නැහැ මේ ආයතනවලින්. මොකද මේ ආයතන ටික කරන්නේ අපිට අර මං කියන්නේ ඉස්සෙල්ලා බිත්තර කටුවට ප්‍රොජෙක්ට් කරලා දෙනවා කියලා. ඒ ස්ක්‍රීන් හය දිහා අපි බිත්තර කටුව ඇතුලේ ඉඳන් බල බල එක එක මත නැත්නම් එක එක අදහස් චේතනා ඒවා හදනවා මිසක් බාහිරේ ගැන බාහිරේ ඇත්ත తත්වේ දැනගන්න නම් අපිට ওই කටුව බිඳගෙන දවසට යන්න වෙනවා. මේ වෙනකන් අපි ඒ කටුව බිඳගෙන ගිහින් නැහැ. මොකද අපි ආයතන 6 තුලයි ජීවත් වෙන්නේ. එතකොට අර විතර කටුව තව විදිහකට තේරුම් ගන්න මේ ශරීරය ආයතන 6 තියෙන ශරීරය. එතකොට මේක ඇතුළට ප්‍රොජෙක්ට් කරන ටිකක් තමයි මේ මනස නැත්නම් විඥාණය දැනගන්නේ. ඒ කියන්නේ ඇහෙන්නම් ඔයගොල්ලෝ දන්නවා එක තිබින්දයක්මනේ ඇහැ ඇතුළේ හැදෙන හිතට දකින්න පුළුවන්. ඒ වගේ කණෙන් ශබ්ද නිසා හදලා දෙන සතහනක්. ඒ සතහන තියෙන්නේ එළිය නෙමෙයි ඇතුළේ. අපි කම්බරේ කම්පණය වෙන මට්ටම ගත්තොත් ඒක තියෙන්නේ ශරීරය තුළ. ඔය වගේමයි අනිත් ආයතන 6. ඒ හදලා දෙන ප්‍රසාද රූපයේ තියෙන එක තියෙන්නේ ශරීරය තුළ. ඕක දිහා බලන එක විතරයි විඥාණයට කරන්න පුළුවන්. කවදාවත් අපේ ශරීරයෙන් බාහිරේ තියෙන දෙයක් මේ ආයතන වලින් තොරව විඥාණයට ගිහිල්ලා අත්දකින්න. මෙතන මේ ගැඹුරු කාරණා කීපයක් කියුණා. ඒ ටික මුවණින් විමසුවොත් ටික ටික ඔය අහන ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියලා මම හිතනවා. ඒ පැහැදිලි නැත්නම් තව අහන්න මම විස්තර කරන්න අවශ්‍ය නැහැ.
ඒක බොහොම පැහැදිලි.
ආරම්භයේ මාත්මේ මට පොඩ්ඩක් මේ තේරුම් ගැනීම පහසු සඳහායි මේක අහන්නේ. දැන් ඔබතුමා සඳහන් කළා මේ සත්‍ක් කියන එකක් පනවන්න බෑ චක්කු විඥානයක් ඇති නොවනවා නම් කියලා. එහෙමනම් මට මේ චර්යගෙනස් මම තහන්න කැමති. එහෙමනම් අපිට රූපයක් අනවන්නත් බෑ නේද? චක් විඥානය පහළ වෙන්න නැත්නම් දැක්මක් නැත්නම් රූපයක් කියලා එකක් අනවන්න බැරි නේද? එතකොට අසත් රූපයක් දෙකම එකට ඇති වෙන්නේ චක් ආයතනයක් රූපයක් දෙකම එක මොහොතේ ඇති වෙනවද වගේද කියලා මට හිතුණා. පොඩ්ඩ පැහැදිලි කරලා දෙන්න පෙරන් සම්ම.
ඔව් ඒ හිතපු එක හරියටම හරි. ඇස කියන එක තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ විඥාණයෙන්, රූපය තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ විඥාණයෙන්. මොකද විඥාණය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය. ඒක විඥාණයට අහු වුණ නැත්නම් අපි ඒවා තියෙනවා කියලා දන්නේ නැහැ. අපේ ලෝකෙට ඒව නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔය ළඟ අපි හිතමු දෙවි කෙනෙක්, දේවතාවෙක් ඉන්නවා කියලා. හැබැයි අපේ ආයතන වලට අහු වෙන්නේ නැත්නම් අපි දන්නේ නැහැ ඒක. එකේම තමයි හොල්මනක් හරි ප්‍රේතෙක් හරි කියනවනම් ඒකත් මේ ආයතන හයට අහුවෙන්නේ නැත්නම් ඒ කියන්නේ විඥාණයට දැනගන්න විදියක් නැත්නම් අපේ ලෝකෙට ඒව පිහිටන්නේ නැහැ. මේ ආයතන වලින් කියන දෙයක්මයි අපි ලෝකෙ විදිහට දැනගෙන තියෙන්නේ. එතකොට රූපය ගැන දැනගත්තත් විඥාණය නිසා, රස ගැන දැනගත්තත් විඥාණය නිසා. නැතුව ඒක ඇත්ත ඇති ඇති දැකලා නෙවෙයි. ඒ හින්දායි ඇස කියන එක අනිදස්සනයි කියන්නේ. දැක්කලා නෙමෙයි. අපි ඇහක් තියනවා කියලා අනුමාන කරලා. අනුමාන කරන්න උදව්නේ දැකීම කියන සිද්ධිය. පැහැදිලිද?
ඒ අපේ මනුෂ්‍ය ආලෝක පරාසයට අහු වේවා විතරයි අපිට පේන්නේ නේද? අපි මහත්තයා ඒ වගේම අර ශබ්ද පරාසයකුත් තියෙනවානේ මනුෂ්‍ය ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සීමාවක්.
ඔව් මේ හැම ඉන්ද්‍රියකම තියෙනවා යම්කිසි පරාසයක්. ඒ පරාසෙත් අඩු වැඩි වෙන්න පුළුවන් සමහර පුරාණ කර්ම හින්දා. දැන් සමහර කෙනෙක් කලර් බ්ලයින්ඩ් කෙනෙකුට සමහරට වර්ණ පේන්නේ නැහැ, කළු සුදු විතරක් පේන්න පුළුවන්. එහෙම එහෙම සීමාවක් වෙන්නත් පුළුවන්. ඊළඟට අපේ සාමාන්‍ය ඇසක පරාසය අපි කියනවා ඒ වර්ණ හත කියලා, නැත්නම් දෘශ්‍ය වර්ණාවලිය කියනවා. එතකොට ඒකෙන් පිට තියෙන ඉන්ෆ්‍රාරෙඩ් කියන හරිය අපිට පේන්නේ නැහැ. ඊළඟට අල්ට්‍රා වයලට් කියන ඒ සීමාවෙන් එහාට තියෙන ඒවා මේ ඇහැට අරමුණු වෙන්නේ නැහැ, සංවේදී නැහැ. එතකොට ඔය ඒ දෘශ්‍ය වර්ණ පරාසයට සීමා වෙනවා ඇහැ හදලා දෙන ප්‍රසාද රූප. එතකොට ඒකෙන් තේරුම් ගන්න අපි ලෝකේ තියෙන ඔක්කොම මේ ඇහෙන් දකින්නේ නැහැ. අපි වර්ණ රූප දත්ත ඇහැ සංවේදී වෙන පරාසයට අදාළ ටික විතරයි අපිට ප්‍රසාද රූප හැටියට දකින්න පුළුවන්. ඒක කන ගත්තත් ඔයගොල්ලෝ දන්නවා ඒ හර්ට්ස් වල සීමාවක් තියෙනවා 20 ඉඳලා 20000ට. ඒ සංඛ්‍යාත පරාසයෙන් අඩු ඒවා අපිට දැනගන්න විදිහකුත් නැහැ. ඒකෙන් පිටත 20000ට වැඩි ඒවා දැනගන්න විදිහකුත් නැහැ. සමහර සත්තුන්ට ඒ හැකියාව තියෙනවා. අපිට අහු නොවන හරිය ඒගොල්ලන්ට අහු වෙන්න පුළුවන්. ඒක මේ ආයතනයේ තියෙන හැකියාව. ඒ හැකියාව හැබැයි තේරුම් ගන්න මේ ප්‍රසාද රූපේ සකස් කරලා දීනට තමයි ඒක බලපාන්නේ. එතකොට විඥාණයට පුළුවන්කම තියෙන්නේ ඔය ඇහැ හරි කන හරි හදලා දෙන ප්‍රසාද රූපේ දිහා බලන්න විතරයි. බාහිරේ තියෙනේ මොකද්ද කියලා බලන්න හැකියාවක් විඥාණයට නැහැ. ඒකයි අපි මේ සලායතන වලට කොටු වෙලා කියන්නේ. සලායතන වලට සීමා වුණ ලෝකයක තමයි අපි ඉන්නේ. ඒ නිසාමයි විතර කටුවක් ඇතුලේ අපි ඉන්නවා කියන්නේ. ආයතන 6 ඇතුලේ. ඒක එකක් තමයි අපි ආයතනයට ප්‍රතිබිම්බ හදන්න පුළුවන්. ඒ ප්‍රතිබිම්බ ටික විතරයි අපිට දකින්න පුළුවන්. ප්‍රසාද රූප ටික විතරයි. ඒක එක කතාවක්. ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න මේ තියෙන ඔක්කොම ගැන දැනගන්න බෑ. ඊළඟට ඒ දැනගන්න කියන අපිව මුලා කරනවා. මේ අපේ මේ පරාසය තුලේ අපට හදලා දෙන්නේ මේ ප්‍රතිබිම්බයක් විතරයි. ওই ප්‍රතිබිම්බේ දිහා බලලා අපි අනුමාන ඥාණයෙන් තමයි අපේ චේතනා ටික හදන්නේ බාහිරය ගැන. ඒකට ඒක ඇත්ත කියන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ චේතනා ටිකෙන් හදලා දෙන ලෝකය ඇත්තටම තියෙනවා කියන තමනේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි අර බල්ලට බුරන්න වෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. ඔගේ ආපු චේතනා වලින් තමයි කියන්නේ අන්න එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. නැතු උහුට ඒක අත්දකින්න හැකියාවක් නැහැ. ඒකද අර ආයතනයේ තුල එහෙම නැත්නම් විතර කටුව තුල ඉන්න නිසා. පැහැදිලිද? තව ගැටලු මොකක්ද තියනවද කාට හරි පැහැදිලි නැති?
ඔව් රයි මාත්‍ය පුංචි පොඩි කර්ණාත් ඉදපත් කරන්න කැමතියි. ඔබතුමා මේක ලස්සන මේ මුල් කොටස පැහැදිලි කරා මේ දේශනාය මම තමයි කවිසාල කොටසක් තියන තව දවසකට යන්න වෙනවා. ඒක නිසා මේකෙදි රයි මාත්‍ය මේකෙදි කියනවා මේ පංච මේ අපිට මේ ආයතන වලින් හදලා දෙන කරුණ සම්බන්ධ යථාභූත ඥානයකින් තොරව බැලීම නිසා අවසානයේදී කියනවා අපිට පංච උපාදානස්කන්ධයක් හදලා දෙනවා ඒකම කායතේ ඒක කියනවා කායික දරතා පවද්දති චෛතසික දරතා පවද්දති කියන එක කියන්නේ කායිකවත් මානසිකවත් අපිට මේ සංතාප පහළ වෙනවායි කියලා දැවිලි ඇති වෙනවායි කියලා. ඉතින් අපිට බැලූ බැලමටම පේන්නේ සාමාන්‍යයෙන් අපිට පේන්නේ හොඳ රූපයක් දැක්කාම හොඳ ශබ්දයක් ඇහුණාම අපිට එහෙම දේවල් ඇති වෙන්නේ නැහැ. අපිට ඇති වෙන්නේ සංකාපයක් ඇති වෙන්නේ අපිට එන්නේ සතුටක්. එහෙමයි අපි සාමාන්‍යයෙන් පේන්නේ. ඒ වගේමද මේ අපි වැඩ කරන්නේ අපි සම්බන්ධ නැය වුණත් අපි හිතන්නේ මේ යථාභූත ඥානිය අම්පමුණයක අපිට තියෙනවා කියලා වුණා සමහරක අවස්ථාවල අපිට පේන්නේ නැහැ කියලා අපිටවත් තියෙනවා. ඒ කියන්නේ කොහොමද ඒ සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කොහොමද මේ කියන්නේ කායිකවත් මානසිකවත් සංතාප ඇති වෙන්නේ කියලා.
ඔව් ඒකත් මේ බොහොම විමසන්න හොයන්න ඕන තැනක් වටින ප්‍රශ්නයක්. මේ දරතා කියන්නේ මේ ටිකක් අපිට දරදඬු කයක් ඇති වෙලා තියෙනවා. මනසත් ඒවානුව එළියට වෙනස් වෙනවා. දැන් එතන අපි මූලිකව තේරුම් ගන්න ඕන ඇහැන් නිසා යමක් දැන ගැනීම තුළ මේ ඔය කියන සංතාපයක් තියෙනවද? කොටින්ම කිව්වොත් දුකක් සකස් වෙනවද කියන එක. දැන් ඇත්තටම මම දකින දෙයක් තමයි මේ අපි බුදුදහමෙන් ඈත් වෙන්න හේතුව නැත්නම් මේ ලෝකෝත්තර මාර්ගයෙන් ඈත් වෙන්න හේතුව දුක දුක විදිහට දකින්න බැරි කම කියලා. දැන් අපි හිතනවා අපි දුක දැකලා තියෙන්නේ මේ දුක නැති කරගන්න තමයි ඕන කියලා. ඒ මාර්ගය වඩන්න උත්සාහ කරනවා. ඒක උතන ඒ වුණාට වරද්ද දත්තු තැන තමයි අර බුදුහාමුදුරුවෝ කියපු සික්කේ ඥානං කියන මට්ටම අපිට තියනවාද? දුක දුක විදිහට දැකීමේ හැකියාව තියනවාද කියන එක. ඒක තේරුම් ගන්න දැන් ඔන්න දැන් Taman ළඟ තියෙන මොකක් හරි ඇහැ නිසා දැකලා දැනගන්නවා කියන්නේ එළියේ තියෙන පුතුවක් තියෙනවා කියලා දැනගත්තා කියලා හිතන්න. දැන් අපිට හිතෙන්නේ ඉතින් හරි පුතුවක් තියෙනවා අපි ඔකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ ඉතින් අපිට ඔකෙන් දුකක් නැහැ නේද? එහෙම නැත්නම් එළියේ තියෙන ගහක් තියෙනවා කියලා දැනගත්තා ඔකට අපි ඇලුනේ නැහැ ගැටුනේ නැහැ අපිට දුකක් සකස් වුනේ නැහැ කියලා. කොහොම හිතෙනවා? ඒ වුණාට අපි ඔක දැන් ධර්මයට අනුව විමසුවොත් එළියේ දෙයක් තියෙනවා කියනකොට ඒදී රූපයක්ද නැද්ද? රූපයක් නේද? සතර මහා ධාතු රූප තියෙන මට්ටමට ඒක වැටිලා නේද? එතකොට රූපය පහළ වෙලා. ඊළඟට අපිට උතන වේදනා කියන දෙයක් හටගෙන තියෙනවා. ඒ වේදනා ಜಾති තුනෙන් එකක් අනිවාර්යෙන් හටගන්න. ඒ කියන්නේ සැප වේදනා, දුක් වේදනා, එහෙම නැත්නම් දුක්ඛම සුඛ වේදනා. අපි ගණන් ගත්තේ නැත්නම් එතන අදුත්තමස්ප වේදන. ওই තුනෙන් එකක් හට ගන්නවා. ඊළඟට සංඥාවක් හට ගන්නවා කියන එකත් පැහැදිලි වෙයි. මෙතන අනිවාර්යෙන් රූප සංඥාවක් උදව් වෙලානේ අපිට පුතුවක් තියනවා කියන නැත්නම් ගහක් තියනවා කියලා දැනගන්න එහෙන් රූප සංඥාවක් වරන් දෙන්නේ. සංඥාමකමකුත් තියෙනවා. ඊළඟට ඒක ගැන අපේ චේතනා ටික හිඟ තමයි එළියේ පුතුවක් තියනවා එළියේ ගහක් තියනවා. දැන් හෙටෙන්දි මතක තියාගෙන අර බල්ලා හිතනවා එහෙන් දැකීම නිසා එළියේ බල්ලෙක් ඉන්නවා. ඒක දැනගත්තේ දුචේතනා හින්දා. ඒකට ඒක සංඛාර. ඊළඟට ඔය ශරීරම දැනුවත් වෙන ස්වභාවයට කියනවා විඥානය කියලා. මම ඉස්සෙල්ලත් කිව්වා විඥානය කියන්නේ දැනගන්න ස්වභාවය. දැන් මෙතෙන්දි පේනවා ඇති ඔය ස්කන්ධ පහ හටගෙන. මොනවාද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ පංච උපාදාන ස්කන්ධය කියන එක හටගත්තද? දැන් පංච උපාදාන ස්කන්ධය හටගත්තා නම් ඒක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් අපිට මෙතන දුකක් හටගත්තා කියලා දැනුනේ නැහැ. දැන් අපි බලන්න ඕන මෙතන නුවණින් විමසලා මෙතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ උපාදාන වීම සිද්ධ වුණාද? කට උපාදාන වීම කියන්නේ අපි දැඩිව ඒක පිළිගන්න ගතිය, දැඩිව බාර ගන්න ගතිය, ඒක දැස ගන්න ගතිය. දැන් ওই ප්‍රශ්නේම මම අහුවොත් අර වතුරට එදෙන බල්ලා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නකොට ඒ රූපය උපාදාන කරලාද නැද්ද? වතුරට එදිලා ඡායාව දැකලා ඌ හිතනකොට එළියේ තව බල්ලෙක් ඉන්නවා කියලා ඔබලන්ට වැටහි මේක උපාදාන කරලා කියලා. ඒ කියන්නේ දැඩිව අරගෙන. ඒකට කියනවා උපාදාන රූප උපාදාන. ඔය වගේමයි ඒ නිසා එන වේදනාව ඌ බාර ආරම්භ නැද්ද? උපාදාන කරලාද නැද්ද? බාරගත්තු හිඳ තමයි ඒ තරහ ආරම්භ වුණේ. ඒ වේදනාව උපාදාන වෙලා. ඒ වගේ තේරුම් ගන්න සංඥා සංකාර විඥාන පහම උපාදාන කරලා. එතකොට ඌ එළියේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන තැන තේරුම් ගන්න පංච උපාදාන ස්කන්ධයක් හටගෙන. පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. දැන් අපිට මේ දුක හටගත්තා කියලා දකින්න ඒක දැනෙන මට්ටමකට අපේ ප්‍රඥාව වැඩිලා නැහැ. ඕක ඔතන තිබුණාට මොකද්ද අපිට තියෙන දුක කියලා හිතෙනවනේ. හැබැයි ධර්මයනුව දැක්කොත් තේනවා මෙතන අනිවාර්යෙන් පංච උපාදාන සංගයක් හටගෙන දුක සකස් වෙලා එකම වෙනස තියෙන්නේ දුක දුක විදිහට දකින්න අපේ ප්‍රඥාව වැඩිලා නැහැ. ධහම දකින්න තව දේවල් ටිකක් කරන්න තියෙනවා කියන එක තමයි එතන මට කියන්න තියෙන්නේ. මේ මේ විමසන එකේ ප්‍රතිඵලය වෙන්න ඕන එක. ඕකෙන් තේරුම් ගන්න අපි ධහමයි අතර තියෙන පරතරය. බුදුරජාණන් වහන්සේ දුක කියපු එක අපිට දුක කියලා දකින්න හැකියාවක් තියනවාද? ඒ නිසා තමයි සංකිටෙන් කෙටි කෙටියෙන් කෙටි කරලා කියනකොට පංච උපාදානස්කන්ධයමයි දුක කියනකොට ඒකේ මහා ගැඹුරක් තියෙනවා. ඒක දකින්න ශක්තිය එන්න නම් ප්‍රඥාව ගොඩක් දියුණු වෙන්න ඕන. දකින්න බැරි දෙයක් කියනවා නෙමෙයි. දකින්න නම් අපි මීට වඩා අර ලෝකිත අයිති මට්ටමට වඩා ටිකක් නොවනින් බලන්න ඕනේ. එතෙන්දි තමයි ඔය ඒවයි අජානං අපස්සං යථා භූතං කියන එකයි ඥානං පස්සං යථා භූතං කියන එකේ වෙනස. ඒකට මේක දුකයි කියලා දැක්ක කෙනා තව තව ඒ නිසා දුක් ප්‍රස් කරන්නේ. දුකයි කියලා දැක්ක නැති කෙනා මුලාව හින්දා නොදැනම මේ දුක් ප්‍රස් කරන්න කියලා දන්නේ නැහැ. එහෙනම්ට එයාගේ රැස් වෙන්නේ පංච උපාදාන කන්ද. උත්තර ලැබුණද දන්නේ නැහැ යහපු එකට.
හොරයි මාත්‍යම බොහොම තියනවා.
හොඳයි තාත්තයට එකතු වෙන්න පුළුවන් අදහස් වලින් ප්‍රශ්න වලින් තියෙනවා නම් තව විනාඩි කිහිපයක් අපි පොඩ්ඩක් අට පහුවෙලා පටන් ගත්ත නිසා විනාඩි දෙක තුනක් අවසන් ප්‍රශ්නයකට වගේ අපිට අවේක්‍රම මහත්මයාට එකතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාකච්ඡා නිමා කරන්න පෙර අවේක්‍රම මහත්මයාට අපි යමු වෙනනම් උතුමන් පුළුවන් අදහසක් ඉදපත් කරන්න ඉන්න අනුතුරු සාකච්ඡා කරන්න.
පිරුවන් සරණයි. අද බොහොම පැහැදිලි දේශනයක් කෙරුණේ, වැඩගත් සාකච්ඡාවක් කෙරුණේ. ඒකේ මූලික අදහස් කීපයක් ගැන අවධානය යොමු කරන හොඳයි. ආයතන කියන වචනේ තියෙන්නේ සංවිධානය කරන, සකස් කරන, හදන, නිර්මාණය කරන කියන තේරුම. එයින් අදහස් කරන්නේ අපි අත්දකින හැම දෙයක්ම සකස් කරන්නේ මේ අපේ බාහිර පංචේන්ද්‍රයන්ගෙනුයි අභ්‍යන්තර පංචේන්ද්‍රයන්ගෙන්. අභ්‍යන්තර මනේන්ද්‍රිය තමයි අපේ තේරුම පරණ මතකතහන් තියෙන්නේ. ඒ පරණ මතකතහන් කියන්නේ ඥානය අනුව තමයි අපි අලුතෙන් දකින දෙයක් තේරුම් ගන්න, අර්ථ නිරූපණය කරන්න, විග්‍රහ කරන්න. හොඳ නරක මනින්නේ. ඒ නිසා අපේ හැම අත්දැකීමක්ම මේ ආයතනින් කියන ආයතන වලින් නිස්පාදනය වෙන දේවල් තමයි සංකත ධර්ම කියලා කියන්නේ. සකස් කරන දේවල්. නිර්වාණය අසංකත ධර්මයක්. ඒක සකස් කරන දෙයක් නෙවෙයි. ඒ සකස් කිරීම නැතරුණාට පස්සේ තමයි සකස් කරපු නැති නිර්වාණය මතුවෙන්නේ. ඒ සකස් කිරීමේ සංකත කියන්නේ සකස් කරපු අතීත කුඩාන්තයක්. සංකාර කියලා කියන්නේ සකස් කෙරෙන. විද්‍යාදී බුද්ධිච්ච වේලාවේදී මොකද වුනේ? මේ සකස් කරන ක්‍රියාව නැතර වුණා. කොහෙද නැතර වුනේ? කිසිම ආයතනයකින්, සලායතනයකින් ආයතන හයෙම කිසිම දෙයක් සකස් කරන්නේ නැහැ. එන සකස් කරන්නේ නැත්නම් සකස් කරනකොට එතන ඉන්නේ ඇත්තක් නෙවෙයි සකස් කරගත දෙයක් යථා භූත ඥාන දර්ශනයක් නෙවෙයි අපි ගාව තියෙන්නේ. අපි පරණ අධ්‍යක්ීම් උඩ දෘෂ්ටිගත වෙනවා යම්ම් නිගමන වලට එනවා අපේ ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන අධ්‍යක්ීම් සම්බන්ධයෙන්. එකට අපි හැම වෙලාවෙම කිසිම දෙයක ඇත්ත නෙවෙයි දැකිනේ. දැන් බොහොම ලස්සනට පැහැදිලි කරුණා. මොඳ වචනයක් පාවිච්චි කළා. අපි කිසිම ඉන්ද්‍රියයකට නැහැ අනන්ත පරාසයක්. සීමිත පරාසයක් තියෙන සබ්දයක් හරි ගන්ධයක් හරි දැනගන්න පුළුවන්. රසයක් හරි දැනගන්න පුළුවන් සීමිත ශක්තියක් තියෙනවා. ඒකට අපේ ඉන්ද්‍රියන්ට දැනන දේවල් වලට වඩා නොදැනන දේවල් වැඩි. අපි ඉන්ද්‍රියන්ගේ දැනගත්තදී අපි හරි කියලා හිතනකොට එතන තියෙන මෝහය මොකද? ඒ කිසිම ඉන්ද්‍රියකට කිසිම දෙයක ඇත්ත දැනින්නේ නැහැ. ඒකයි මේ සාකච්ඡාවේදී අජානම් අපස්සම් කියලා. ඥානාති කියලා කියන්නේ දැනගන්නවට. පස්සති කියන්නේ දකින්නවට. අපේ කිසිම ඉන්ද්‍රියයකට යථා භූතම් කිසිම දෙයක ඇත්ත ඇති සැකියේ දැනගන්නත් බෑ දකින්නත් බෑ. ඒ ඥානාති පස්සති කියන වචනින් පෙන්නුම් කරනවා සති සම්පජඤ්ඤය. සති කියන්නේ යමක් අපිට දැනනවා ඥානාති. ඉන්ද්‍රියයකට යමක් දැනනවා නම් එතන සතිය කියන්නේ සිහිය තියෙනවා. ඒක නුවණින් දන්නවා නම් පජඤ්ඤය කියන නුවණ තියෙනවා. සිහි නුවණින් යමක් දැන ගැනීම. ඒකට අපි විතඥයන් වශයෙන් හැම දෙයක්ම දැනගන්නේ මෝහයෙන්. රහතන් වහන්සේලාට හැම දෙයක්ම දැනෙන්නේ ප්‍රඥා පාදක කරගෙන. රහත් වෙනකොට විතරක් නෙවෙයි සෝවාන් වෙච්ච වෙලාවේ ඉඳලාම. සෝවාන් වුණාට පස්සේ බුදුහාමුදුරු පාවිච්චි කරන්නේ ඒ සෝවාන් වෙච්ච ඇත්තන්ට ආයතන තියෙනවා කියලා. චතාපි ථානානි අබබ්බෝ කාතු. ආයතන 6 තැන් 6ක් විතරයි. ඇහි හිලක් තියෙනවා නහයි හිලක් තියෙනවා කනේ හිලක් තියෙනවා ඒවා ආයතන නෙවෙයි ඒවා තැන් 6ක් තියෙනවා ඒවා සකස් කරන්නේ නැහැ මොකද දැනින්නේ ඇත්ත ඇති සැටියෙ පැහැදිලිව මේ සාකච්ඡාදී මොවුන අපේ පරාසය ඉන්ද්‍රයන්ගේ තියෙන ඉතාම සීමා සහිත නිසා ඔය තියෙන බාහිර භෞතික ඉන්ද්‍රයන්ගෙන් කිසිම දෙයක ඇත්ත ඇති සැටියෙ දැනගන්න බෑ. ඒ ඇත්ත දැනගන්නේ වෙනස් ඉන්ද්‍රියකින්. අභ්‍යන්තර ඉන්ද්‍රියක් තියෙනවා. දිව ඇස් තියෙනවා, දිව කන් තියෙනවා. ඒ දැන ගැනීමට කියනවා වේදයිත වීම කියලා. රාතන් වහන්සේලාගේ වේදයිත වීම තියෙනවා. ඒ වේදයිත වීම කියන දැන ගැනීම තියෙන්නේ ඇස් කන් ආසාදී අපේ බාහ්‍ය ඉන්ද්‍රියන්ගෙන් නෙවෙයි. ඒවා කාලයක් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ ඇත්ත දැක ගන්න නෙවෙයි. ප්‍රාර්ථනාට පස්සේ වේදයිත වීම තියෙනවා. ඒවා දිවකන් දිව ඇස් වලින් දැනෙන දෙයක්. ඇත්ත ඇත්ත කී තියෙනවා. ඒ නිසා ඒක නැති වෙන්නේ තව කාලයකව සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය සම්බන්ධනාව. සදාටම නැති වෙන්නේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියෙන් පිරුණන්ට හැම. ඉතින් මෙතන තේරුම් ගන්න ඕනේ අපේ ආයතන තමයි අපිට බොරු කියන්නේ. මුසාවාද බණින්නේ. ඒ මොකද යා මුසාවාද කරන්නේ? ඒගොල්ල මත් වෙලා ඉන්නවා. මොනවාද මත් වෙන්නේ? කෙලස් වලින්, ආශාව වලින් මත් වෙලා සාරජ්‍යම් කියන්නේ ඇලෙනවා. රාතන් වාසයේ කීර්තියක ඇලෙන්නෙත් නැහැ, ගැටින්නෙත් නැහැ. ඒකයි සාරිපුත්‍ර තිය ගාථාවේ කියන්නේ නාබිනන්දාමි මරණං නාබිනන්දාමි ජීවිතං කියලා. අභිනන්දනයක් නැහැ. තණ්හාවෙන් මූලික ලක්ෂණය තමයි සත්‍යන සත්‍යාභිනන්දනී කියලා. මේ අපේ හැම ඉන්ද්‍රියක්ම දකින්න දේවල් අභිනන්දනය කරනවා. නන්දනය කරනවා. ඒ නන්දනය කියන වචනයයි තණ්හාව කියන වචනයයි රාග කියන වචනයයි උපාදාන කියන වචනේ හැම දෙයකින්ම එකම ක්‍රියාවක් කියවෙන්නේ. උපාදාන කියන්නේ අල්ලා ගන්නවා. ඇදලා අල්ලා ගන්න තමයි ළඟට. රාග කියලා කියන්නේ ඇලෙනවා. ඒ ඇලීම් ගැටීම් නැති වෙන්නේ මොකක් නිසාද? ඉති දෙක ඇලෙන්න දෙයක් නැහැ කියන දේ තේරෙනවා. මොකද යථා භූතය කියන්නේ කිසිම දෙයක් නැහැ කියලා තියෙනවා. හැම දෙයක්ම ඇති වෙච්ච ගමන් නැති වෙන එක සෙන බංගුර. එයා බෝධි තමයි පළවෙනි ධර්ම සංදේශනාවේදී අඤ්ඤා කොණ්ඩං තාපසයන්ට ඇති වෙන්නේ කියලා බුදුහාඳුර කියන්නේ. මොකද්ද? යම්කින් ධම්මචක්කු මුදපාදි දහම් දකින් ඇහැ පහළ වුණා. මොකද්ද ඇහැ? යම්කින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. ඒ නැති වෙන කල් ගිහිලා නෙවෙයි. ඒ ඇතිවීමත් නැතිවීමත් එකටමයි සිද්ධ වෙන්නේ. ඒ දේ ඒ නැහැ කියලා කියන්නේ අකාලිකයි. කාලයේ තියෙන අතීතේට ඒ වගේම අනාගතයට. අනාගතයේ කාලයක් අතීතයේ කාලයක් වර්තමාන මොහොතේ මෙච්චරයි ගත වෙන්නේ කියලා කියන්න පුළුවන් කාලයක් නැහැ. ඒක අතීත කාලය හා වර්තමාන කාලය අතර සංදිස්ථානයක්. අන්නේ සංදිස්ථානයේ පස්වීම තමයි යථා භූත ඥාන දර්ශනේ පහළ වෙන්නේ. මොකද හැම දෙයක්ම ඇතිවෙච්ච එකම නැති වෙන එක කියන තැන වංගුරක් තියෙනවා. මම හිතනවා මේ තැනේ දෙක වැඩි කළා. මම මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ ඥානත්වෝ පස්සතෝ කියන එක. ඒ ඥානත්වෝ පස්සතෝ කියන එක රතන්හාන්සේලාටත් සෝවාන් වෙච්ච උත්තමයන්ටත් ඒ පස්සේ මාර්ගය පලාබින් ඇති වෙන්නේ ඇත්ත ඇති පැතියේ දන්නවා. ඥානසුත කියන්නේ යථා භූත ඥාන දර්ශනය. පස්සතුව කියන්නේ දකින්නවා කියන්නේ නුවණින් දකින්නවා. ඒවේ හැටි එහෙමයි කියන එක දන්නවා. යථා භූත කියන්නේ යථා ලාභ සතුෂ්ටි දිනවා. ඒවා එහෙමයි කියලා දැනගෙන ඒ විදිහට පිළිගන්න පුළුවන්කම තියෙනවා. මේ අපිට පැහැදිලිව කියනවා අද දේශන ඉතාම ප්‍රයෝජනවත් ප්‍රායෝගිකයි. මේ ඇත්තන් ආපු ප්‍රශ්න වලින් ඉදිරිපත් කළ අදහසුත් පේනවා. ඒ සාකච්ඡාව ඉතාම සාර්ථකයි කියලා තුනුරන් සරණයි.
තුනුරන් සරණයි අපි ක්‍රමවේග බොහොම පිං. හොඳයි අපිට එහෙමනම් අද දවසේදී සාකච්ඡාව නිමා කරන්න වෙලාව ලැබිලා තිනවා. අද දවසේදීත් සුපුරුදු විදියට අපි මේ වැඩසටහන පැදික කාලයක් විතර පැවතුවා. ප්‍රථම වතාවට සම්බන්ධ වුණු ඒ ආචාර්ය රවි කොග්ගල්ගේ කල්යාණ මිත්‍රයා අපි බලාපොරොත්තු වුණ ආකාරයටම ඉතාමත්ම විශිෂ්ට විදියට ඒ ධර්ම කාරණාවන් අපිට පැහැදිලි කළා. අපි සාකච්ඡා ප්‍රථම ඉතුමත් එක්ක සාකච්ඡා කළේ මෙතන ඉන්න පිරිස ධර්මයේ පිළිබඳ කිසියම් අවබෝධයක් තියෙන වෘතු ගණනාවක් සමහර අය 15 20 25 භාවනා කරන පිරිස්. ඉතින් ඒ අයගේ දැනුම මට්ටමටත් සල්ටන ආකාරයට සාකච්ඡා වුණා කියලා විශ්වාස කරනවා. ඉතින් නැවතත් එතුමා අපි දෙක එකතු වෙනවා. මම හිතන්නේ ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේදී කියලා මම හිතන්නේ සතියක් කර සතියක් කියලා අපි හිතුවේ. ඊගා සතියේදී සම්බන්ධ වෙනවා කියලා කල්පනා කරන්නේ මේ සාකච්ඡාවෙම ඉදිරි කොටස සඳහා. ඉතින් අපි ඒ වගේම කිව්වා සලායතනික සූත්‍රයේ අපි PDF එක ඩවුන්ලෝඩ් කරන්න තිබුණාට ඒ සූත්‍රය ගැන සාකච්ඡා කරනව නෙමෙයි මේ සලායතන පිළිබඳ දැන් මම ගන්නයි කතා කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒක ඉවර නැහැ. මම හිතන්නේ ලබන සතියේත් අපි ආකාරු සාකච්ඡාවට යමු. එහෙමනම් අද දවසේදී සාකච්ඡා නිමා කරන්න මම ඉතාම ගෞරවයෙන් ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයාගේ මේ
හොඳයි. හැම දෙනාටම පෙරුවන් සරණයි. මම හිතන්නේ මේ සාකච්ඡාවෙන් යම් කිසියක් විමසන්න මොනවා හරි දෙයක් හිතන්න දෙයක් තියෙනවා කියලා මනින් විමසන්න දෙයක් තියෙනවා. මම දන්න ටිකට වඩා තව බලන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒකෙන් මම හිතනවා සාකච්ඡාව සාර්ථක නැයි කියලා. ඒ වගේම ඉතින් අපි හැමතිස්සෙම අපේ ඔළුවේ තියාගන්න ඕන මේ කියන දේවල් අපේ කෙස් මට්ටමට පේන දැනුම් මට්ටමක් විතරයි. දැන් අත්දැකීමේදී අපි කතා කරන දේවල් ගොඩාක් වෙනස් වෙනවා. ග්‍රහණ කරුණු පොතේ තියෙන දැනුමයි දැකීමේදී එන ප්‍රඥාවෙන් දැකීමයි සමහර විට පරස්පරයක් වෙන්න පුළුවන් තැන තියෙනවා. මෙච්චර කල් දැනගස්සු ටිකද මේ කියන එක. මොකද ඒක හිතන්න තියෙන්නේ මේ දැන් දන්න ටික හරිනම් අපේ කෙලස් දුරු වෙන්න ඕන. මේ දැන් ගන්න ටිකේ අඩුවක් තියෙන හින්දා තමයි තාමත් කෙලස් තියෙන්නේ කියන මට්ටමින් ගහම විමසුවොත් මං හිතන්නේ අපි හැම දෙනාටම ප්‍රයෝජනයක් වේ කියලා. ඒ පණිවිඩෙත් එක්ක ඉතින් මම හැම දෙනාටම මේ නිර්වාණ මාර්ගයට වැටෙන්නම, ඒ කියන්නේ ආර්ය මාර්ගයට ඇතුල් වෙන්නම මේ ලබාගත්තු දැනුමත් උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම සම්බන්ධයෙන් ණයට මතක් කරන්නම් තවත් කරනවා. මේ වංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් දේශිත දැන් අද සාකච්ඡාවට සම්බන්ධ ඒ දේශනා අවන්න අපි ලබන සතියේ තුර එහෙම සවන් සිරිස් ගුවන් දෙපචාරි කරන බලාපොරොත්තු වෙනවා. ඒවට සවන් දුන්නොත් අද සාකච්ඡාවට බොහොම ගෞපකාරයක් වේවි. දැන්ට මුලක් කටි සවන් දෙලා තියෙනවා දන්නවා නේද? ඒකයි දැන් පුළුවන් රේඩියෝ එකේ ඔස්සේ සවන් දෙන්න ලබන සතියේදී ඒ සාකච්ඡාව උන්ට. ඒකට ඒ දෙවි සාකච්ඡාවේදී තවත් ප්‍රයෝජනවත් වෙයි. දැන් තෙරුවන් සරණයි.
කැමති කෙනෙකුට මගේ වෙබ්සයිට් එකක් තියෙනවා kavi.harimaga.com. ඒක සවන් දෙන්න පුළුවන් kavi.harimaga.com. ඒකේ MP3 audio files. තෙරුවන් සරණයි.
බොහෝ පින් සර්වසන්නයි.
සර්වසන්නයි.